2017 වසරේ 5 මාසේ 21 වෙනිදා මෙත්සිසිල ආරාමයේදී පැවැත්වෙන භාවනා වැඩසටහන. මෙම ආරාමය ආරම්භ කරලා අද දිනට වසර දෙකක් ගත වෙන මොහොත සිහිපත් කරගෙන තමයි මේ වැඩසටහන පවත්වනු ලබන්නේ. බලාපොරොත්තු වෙන්නේ ආරාමයට සහ සම්බන්ධව කටයුතු කරපු සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන උත්තර ප්‍රාර්ථනය මුල් කරගෙන තමයි මේ භාවනා වැඩසටහන පින්වත් සිල්මෙන්වල් වහන්සේ සහ දායක සභාව සංවිධානය කළේ. ඒ වගේම මේ ආරාමය ඉදිකර සම්බුද්ධ ශාසනයට පූජා කළ ප්‍රේමරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටම නන්නයුරින් උපකාර කළ සියලු දෙනාටම ඒ කටයුතු වලට සහභාගී වූ සියලු දෙනාටම මේ ජීවිතයේ තුලදීම සත්‍ය අවබෝධය පිණිස නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියන උත්සව ප්‍රාර්ථනාවයි මේ වැඩසටහන සිදු කරන්නේ. මේ මොහොතේ අපි සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ මංගල කාරණයක්. කුමක්ද මංගල කාරණේ වෙන්නේ? කාලේන ධම්ම සාකච්ඡා. කාලේන ධම්ම සවණං. ආදී කොට ඇති මංගල කරුණක් ඉෂ්ට කරන වෙලාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අපි ප්‍රසංසා ලබන ක්‍රියාවකයි දැන් යෙදිලා ඉන්නේ. පැහැදිලිනේ? ප්‍රසංසා ලබන ක්‍රියාවලිය තමයි අපි යෙදිලා ඉන්නේ. කැමති දේවල් අපිට දුක අත්කර දුන්නට ධර්මයට කැමති වුණොත් කවදාවත් අපිට දුකක් අත් වෙන්නේ නැහැ. ඇලීම් අතර ශ්‍රේෂ්ඨතම ඇලීම ධර්මයට ඇලීම. සබ්බ රතින් ධම්ම රති ජිනාති. සියලු ඇලීම් අතර ධර්මයට ඇලෙනවා. එහෙමනම් අපි මේ ලෞකික ලෝකයටයි හරවල තමයි බුදුජානස දේශනා කරේ අර ඇලීම් දුකට හේතු වෙනවා කියලා. ඒතකොට ධර්මයට ඇලුනහම දුකට හේතු වෙන්නේ නැහැ. ධර්මයට ඇලෙන්නේ අපේ හිත සියල්ලගෙන් නිදහස් කරගෙන පවිත්‍ර කරගන්න. මේ කාරණේ හරියට තේරුම් කරලා දෙන්න තමයි අපිට ආරාධනා කරේ මේ පින්තුන් මේ සියලු දෙනාම මෑණින් වහන්සේලා මේ සියලු දෙනාම මේ ආරාධනය සිද්ධ කරන්නේ මේක අපිට හරියට කියලා දෙන්න කොහොමද මේ අතහැරීම ආධ්‍යාත්මිකව සිද්ධ කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නේ බාහිර අතහැරීමක් තමයි. ඒ කියන්නේ ගෙදර තියෙන දේක් කාට හරි පරිත්‍යාග කරන්න අතහරින්න තමයි දන්නේ. ඉතින් අපි කතා කරන්නේ මේ ගෙදර තියෙන දේක් හරි බැංකුවේ තියෙන දේක් හරි ඔප්පුවේ තියෙන දේක් හරි අතහරින ක්‍රමය නෙමෙයි. ඒක සම්මුතියක්නේ. අද අපි මේ අතහැරීම පුරුදු කරන්නේ අපි සිතෙන් අපේ සංඥාවෙන් අපේ විඥාණයෙන් අපේ වේදනාවන් වලින් සිතේ දුක පිණිස පවතින වේදනා පිණිස පවතින අනවබෝධයේ පවතින ඇලීම් ගැටීම් අතහැරීම. අවිද්‍යාවේ පවතින ඇලීම් ගැටීම් අතහැරීම. ඒ ඇලීම් ගැටීම් අතහරින් අපි ධර්මයට ඇලී ගැලී වාසය කරන මේ මොහොතක්. සාමාන්‍යයෙන් අපි විශේෂයෙන් නිවනක් දහමක් පිළිබඳව දන්නේ නැත්නම් අපි සිතාගෙන සිටින්නේ මේක තමයි ජීවිතය කියන්නේ. පුදුනාම මෙහෙම තමයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්න ලෝකයට තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එහෙමම හිතාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේ ජීවිතයේ තුලදීම නිවෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට තේරුම් ගන්න කටයුතු කිරීම, චතුරාර්ය සත්‍ය හරියට තේරුම් කරගෙන කටයුතු කිරීම, ත්‍රිලක්ෂණය හරියට තේරුම් ගැනීම. පින්නතුනි, අපි සරලව අඳුරනවා. දැන් අපි එළියට බැස්සහම අපිට පේන ඉර, ඉර සරලව අඳුරනවා. ඉරට මොනතරම් දුරද? ළඟ වෙන්නවත් පුළුවන්ද? ළඟ වෙන්නවත් බෑ. ඉරේ තියෙන ස්වභාවයන් අපිට මෙහාට පේන්නේ නෑ. ඉරේ තියෙන උෂ්ණත්වයේ ප්‍රමාණය අපිට මෙහෙට දැනින්නේ නෑ. යම් කිසි ස්වභාවයක් පමණක් ඈතින් ඉඳන් පේනවා. ඊළඟට රාත්‍රියට එළියට බැස්සාම අපිට හඳ පේනවා. ගෙදර සාමාන්‍යයෙන් තම්බන ප්‍රමාණයේ රොටියක් පමණ ප්‍රමාණයකට හඳක් පේනවා. ඒ වගේ පොඩි ආවාට ටිකක් පේනවා. ඒත් බලන්න, ඒට ඇති දුර, ඒට ළඟා වෙන්නට පුළුවන්ද, සහ එහි ඇති සැබෑ ස්වභාවය කියන දේ තව මොනතරම් දුරින් අපි හඳුනගන්නට ඕනද? මා විශ්වාස කරනවා අපි ගාථා සූත්‍ර ධර්මත් අඳුනගෙන තියෙන්නේ ඔන්න ඔය වගේ. ඒ කියන්නේ යම් කිසි රටාවක් බොහෝ ඈත තිබියදී දකින්නවා. එහිම හිතලා අපි කල්පනා කරනවා අපි හඳ දැක්කා. අපි ඉර දැක්කා කියලා. නමුත් අපි හරියට ඉර දැකලා ඉරේ තියෙන තතු දැකගෙන නැහැ. හරියට හඳ දැකලා හඳේ තියෙන තතු දැනගෙන නැහැ වගේම මේ ධර්ම කරුණු අතර තියෙන ගැඹුර හර පින්නතුනේ අපි හරියට දැනගෙන නැහැ කියන එකයි මගේ අදහස. පින්නතුන්ටත් ඒක දැනෙනවද? ඒක එහෙම දැනෙන්න ඕන. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක එපමණයි කියලා ඒක අපි දුර්වල තමයි. එහෙම කියන්නට හේතුව මේ හැම ගාථා ධර්මයක්ම, මේ හැම සූත්‍රයක්ම මාර්ගඵලලාභීන් වහන්සේලා බිහි කරපු සූත්‍ර ගාථා තමයි අපි කියවන්නේ. අපි අසන්නේ මේ ගාථා ධර්ම. එහෙමනම් මේ ගැඹුර අපේ සිත්වලට ළඟා වුණේ නැහැ කියන එක තාම අපි තේරුම් අරගෙන නැත්නම් අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් මෙතෙන්දී අපි දැන් උත්සාහයක් නව පියවරකට අපි පාදවනවා. ඒ තමයි අපි දන්න ගාථා, දන්න සූත්‍ර වඩ වඩාත් අපි ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ කියන පඩියට අපි ගොඩ වෙන්න ඕන. එහෙමනම් මීට වඩා අපි විචක්ෂණශීලීව, විදර්ශනාත්මකව යම් ගාථා ධර්මයක් තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්නට මහන්සි වෙන්න ඕන කියන එක. අපි මේ ගමන් කරන්නේ නිවන් මගේ. නිවන් මග කියන එකෙන් අදහස් වෙන්නේ නිවෙන මග. නිවෙනවා කියන්නේ දැවෙන ජීවිතය ටික 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 දැවීම් වලින් තොර වෙන පැත්තට. ඒ කියන්නේ පින්නතුනි සහනශීලී වෙනවා. ජීවිතේ මෘදු වෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. ජීවිතේ කරදර අඩු වෙනවා. මේ නිවම්මක ගමන් කරනකොට ආර්ථිකය හොඳ වෙනවා. ඇයි? හොඳ අදහස් ඇති වෙනවනේ පින්නතුනි. මනස සැහැල්ලු වෙනකොට, සමාජයෙන් ලැබෙන නින්දා අපහාස ගැරහුම් තියෙනවනම් ඒවට මුහුණ දෙන්නත් ඒව ලැබෙන ස්වභාවයත් අඩු වෙනවා. තමන්ගේ ආර්ථිකය සාර්ථක වෙනවා. ඒ වගේම මානසිකත්වය සාර්ථක වෙනවා, කලමනාකරණය වෙනවා. තමන් අඳින පැළඳුම පිරිසිදු වෙනවා, ලස්සන වෙනවා. ගේ දොර පිළිවෙල වෙනවා, ලස්සන වෙනවා, පිරිසිදු වෙනවා. ඒකට හේතුව හිත පිරිසිදු වෙන තැන අර හැම දෙයක්ම සාර්ථක වෙනවා. දකින්න කෙනාට ප්‍රියමනාප වෙනවා, දෙවියන්ට ප්‍රියමනාප වෙනවා, අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප ප්‍රසාදනීය කෙනෙක් බවට පත් වෙනවා. කරදරයක් ක්‍රියාවක් කරන්නේ සතා සිව්පාවන්ට පවා ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හේතුව ඇතුලේ කුණු ගොඩවල් නැහැ. ඇතුලේ කුණු තීද්දි මූණේ කොච්චර පවුඩර් දැම්මත් වැඩක් තියෙනවද නේද? කට අරපු ගමන්ම අර කුණු ගොඩනේ එළියට එන්නේ. ඒ නිසා ඇතුළාන්තය පිරිසුදු කරගන්න ඕන, ඇතුළාන්තය පවිත්‍ර කරගන්නට ඕන. ඒ ඇතුළාන්තේ කවුරුවත් අපිරිසුදු කරගෙන හිතන්න එපා ඒක එළියට යන්න නැතුව සැඟවෙන්න සංගවන්න පුළුවන් කියලා. කට අරපු ගමන් හොස් ගාලා ඒ වචනේ තියෙන ස්වරයත් එක්ක හොඳින් කතා කළත්, සාන්තව කතා කරත්, කොහොම කතා කරත් ඇතුලේ නරකක් තිබුණොත් ඒක එළියට එනවම තමයි. එහෙමනම් පින්නතුනි අපේ හිත පවිත්‍ර කරගන්න, පිරිසුදු කරගන්න මේ ධර්මයේ තියෙන්නේ. හැබැයි නිකම් පවිත්‍ර කරන්න, පිරිසුදු කරන්න බෑ. පවිත්‍ර කාරකේ ඕන. ඒ කියන්නේ සද්ධර්මයේ ඕන නැතුව බෑ. සම්මා දිට්ඨිය ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට ගලපන්න ඕන. අවබෝධ කරගෙන මේ මනසට, මේ මනස පිරිසුදු කරන්න, පවිත්‍ර කරන්න. ඇයි අපිට අපේ මනස පවිත්‍ර කරගන්නට මේ දක්වාම, ඒ කියන්නේ යම් ප්‍රමාණයක් අපි පවිත්‍ර කරගෙන තියෙනවා, සීලය වඩමින්, දානය ප්‍රගුණ කරමින්, ඒ වගේම භාවනා ප්‍රගුණ කරමින්, තව දුරටත් මේ පවිත්‍රතාවයන් අපිට කරගන්න බැරි වෙලා තියෙන්නේ මොකද කියලා අපි බලන්න ඕන. තව ඉස්සරහට යන්න බැහැ. මේ ශාසන ගමනේ තියෙනවා මාර්ගය, ඵලය, මාර්ගය ඵලය වශයෙන් මේ ධර්ම කරුණු 8ක් ඔස්සේ අපි ගමන් කරන්න ඕන. ඒ ගමන් කරන මාර්ගයේ රහත් වෙනකම්, බුදු වෙනකම්ම කෙනෙක් ළඟ තියෙනවා. අනුබුද්ධත්වයට පත් වෙනකම්ම තියෙනවා. ඒ නිසා අපි මේ ඉන්න තැන ඉඳලා අපි පින්නතුන්ට අවශ්‍යතාවයක් තියෙනවද ඉස්සරහට යන්න. මේ තියෙන මනස හොඳයිද, මීට වඩා පිරිසුදු මනසක් මං ඇති කරගන්න ඕනද? හැමදෙනාගේම උනන්දුවක් ඇති වෙන්න ඕන. මට මීට වඩා පියවරකින් මගේ මනස උසස් කරගන්න ඕන. දර්ශනය ඍජු කරගන්න ඕන. පැහැදිලි කරගන්නට ඕන. මීට වඩා මගේ හිතේ සංසිඳීමක් අවශ්‍යයි, සංසුන් බවක් අවශ්‍යයි. මීට වඩා අවබෝධයෙන් මගේ ජීවිතේ දිහා බලන්න, සමාජයේ දිහා බලන්න, ලෝකයේ දිහා බලන්න, පැවැත්ම දිහා බලන්න මට අවශ්‍යයි කියන අදහස තියෙනවා. බුදුදහම කිසිවක් සමග ගැටෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ගැටීම කියන්නේ බුදුදහම නෙමෙයි. දැන් අපි නොයෙකුත් දේවල් ඔන්න පනවා ගන්නවා සීල හැටියට. ඒක සාමාන්‍යයෙන් ඒ සීලය කියන එක තියෙන ආයතනයක පවතිනකොට, සමාජයක පවතිනකොට, තමන්ගෙන් තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන්නට ජීවත් වෙන්නයි. නමුත් අපි පුරුදු වෙලා ඉන්නවා තව කෙනෙක්ගේ ශික්ෂාවේ අඩුපාඩුවක් ඇති වෙනකොට ඒකත් එක ගැටෙන්න. ඒ ශික්ෂාවේ අඩුපාඩුව ඇති කරගන්න කෙනා හා සමානවම වැරද්දක් තමයි කරන්නේ අර ගැටෙන කෙනා. තේරෙනව නේද? ඒකනේ ඔය පන්සල්වල සිල් සමාදන් වෙන්න ගිහිල්ලා ගැටීම් හටගන්නේ. ඈ සිල් සමාදන් වෙන්න ඕන 12ට කලින් දාන වළඳන්න ඕන. කවුරු හරි ඔන්න ඇවිල්ලා 12 පහු වෙලා ගමනක් ගිහින් ඇවිල්ලා හරි ඔන්න සිල් සමාදන් වෙච්ච දවසේ ඔන්න දාන වළඳනවා. අපි ඒත් එක්ක කැටෙනවා, තරහ ගන්නවා. එතකොට මොකද කරන්නේ? අරයාගෙන් ශික්ෂණයක් ඇදෙනවා වගේම අර අපි ගැටීමේ සිත නිසාත් අපේ ශික්ෂණය නැති වෙලා ගියා කියලා තේරුම් ගන්න ඕන. එහෙමනම් අපිට තියෙන්නේ වරදේදීවත් ගැටෙන්නට නෙමෙයි තියෙන්නේ නේද? වරදේදී ගැටෙන්නට නෙමෙයි තියෙන්නේ. ඒ වගේම අපේ ජීවිතේට ශික්ෂණය කියන එක සමෘද්ධියට, ජයග්‍රහණයට, සාර්ථකත්වයට, සහනශීලී වෙන විදියට යොදා ගන්නවා මිසක් ජීවිතේ පහළට වැටෙන විදියට, අනර්ථයක් වෙන විදියට, අවඩක් වෙන විදියට යොදාගන්නේ නැති කෙනෙක් වෙන්නට ඕන. එතකොට අපි යම්කිසි දේවල් ටිකක් හදාගත්තොත් මේව වැරදි, මේව වැරදි, මේව වැරදි කියලා වැරදි ගොඩාක් ඔළුවේ තිබුණොත් එයාට සිද්ධ වෙනවා හැම මොහොතකම ඒවා බලබලා බලබලා ගැටෙන්න. තේරෙනා නේද පින්තුනේ? අපිට හැම දෙයක් දිහාම කරුණාවෙන් බලන්න හැකියාව තියෙනවා නම්, දයාවෙන් බලන්න හැකියාව තියෙනවා නම්, හොඳයි කියන ගුණයෙන් බලන්න හැකියාව තියෙනවා නම්, අන්න එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මම මේ දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේගේ සැබෑ චරිතය. බුදුහාමුදුරුවෝ ඉස්සරහට අඟුලිමාල එනකොට සී කියලා කිව්වේ නෑනේ නේද? හොඳයි කියලා කිව්වේ. අඟුලිමාල හොඳයි. එහෙම බාරගත්තේ නැත්නම් අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් ඉදිරියද? අඟුලිමාල හොඳයි. අපි ඉස්සරහට ආවන අඟුලිමාල කෙනෙක් අපි මොකද කරන්නේ? මේ තියෙන මනසෙ සී කියලා කියයි. පන්සල පැත්තට ගන්න හොඳ නෑ කියලා කියයි. එහෙනම් අපේ කරුණාව සහ බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ අතර තියෙන වෙනස. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ කරුණාව, ගුණය, ධර්මය අපි එකතු කර ගැනීම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ අපේ මනස තාම දුර්වලයි කියන එක, සෑහෙන්න දුර්වලයි කියන එක. යමක් දිහා ගැටීමෙන් බලන්නට පුරුදු වීම තියෙනවා. දැන් අපි හිතමුකෝ සංඝරත්න වහන්සේගේ දේශනාවේ අඩුවක් සිද්ධ වුණා කියලා. එතකොට ඒක දිහත් අපිට කරුණාවෙන් බලන්න බැරි නම් අපි ගැටීමෙන් බැලුවොත් එහෙම මොකද වෙන්නේ? එතන තමුනොත් ඕ විශාල වරදක් සිද්ධ වෙනවනේ කියලා හිතනවා. ඒ නිසා අපි පුළුවන් තරම් කරුණාව මුල් කරගෙන, මෛත්‍රිය මුල් කරගෙන, දයාව මුල් කරගෙන ප්‍රිය ඇසින් බැලීමට පුරුදු වෙන්න ඕන, ප්‍රිය සිතින් බැලීමට පුරුදු වෙන්න ඕන. ආන්න එයා තමයි හිතේ ද්වේෂය නැසන කෙනා. අපි ද්වේෂය වැඩි කරගන්න නෙමෙයි පන්සලට එන්නේ නේද? ද්වේෂය නැසන කෙනා, ද්වේෂය නැසන කෙනා. හිතේ තියෙන ද්වේෂය නැසන්න ඕන. එහෙමනම් අපි ජීවිතේ පුරුදු කරන්න ඕන, ධර්මකාමී ජීවිතය පුරුදු කරන්න ඕන. අවස්ථා තුනක් ඔස්සේ පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ සිත ඔස්සේ පුරුදු කරන්න ඕන, වචනය ඔස්සේ පුරුදු කරන්න ඕන, කය ඔස්සේ පුරුදු කරන්න ඕන. මේ පිළිවෙත් කියන කාරුණික භාවය. මේ අවබෝධය තුලින් නැගී හිටින තනක් විතර තියෙන පිළිතුර. එහෙම අමුතු දෙයක් නෙමෙයි. ඒ පැවැත්ම නිසා අපිට සහනශීලීත්වයක් ඇති වෙනවා. යම් යම් ගැටීම් වලට එකතු කරගන්න කවුරු හරි ලෑස්ති වෙනකොට අපි කියනවා නෑ මං ගැටෙන්න පුරුදු වෙලා නෑ. ඈ කවුරු හරි අපිව රණ්ඩු කරන දේවල් වලට එකතු කරගන්න හදනකොට මම රණ්ඩු වෙන්න නෑ. අනුන්ගේ ගැන කුණු කතා කරන්න පටන් ගත්තාම කියන මම නගර සභාවේ නෙමෙයි වැඩ කරන්නේ. නගර සභාවට ඇද්ද වෙන ගිහිල්ලා වටේම තියෙන කුණු එකතු කරගෙන යන්නේ. මම නගර සභාවේ නෙමෙයි වැඩ කරන්නේ. මම වැඩ කරන්නේ මල් උද්‍යානයක. මිනිස්සුන්ගේ ලස්සන දකින්න කැමති, මට පුළුවන් කුණු ගොඩක් තියෙන මල් ගහක් දකින්න. ඒ වුණාට බලන්නකෝ සමහර අය නේද මල්වත්තේ කුණු ගොඩක් හොයාගන්නවා. මල්වත්තට ගියත් ඒකේ කුණු ගොඩ කොහෙද තියෙන්නේ කියලා හොයලා බලලා අන්නතරකට කුණු ගොඩක් තියෙනවා කියලා කියයි. ඒ නිසා ඔබ කුණු ගොඩක මල් ගහක් හොයාගන්න කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ ඔබ සමනලෙක් වෙනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ පිළිබඳව අවබෝධය නැතුව කටයුතු කරොත් එයා මල්වත්තේ කුණු ගොඩක් හොයාගෙන මල්වත්තටත් බැන බැන ඉඳීවි. ඉතින් ඔබේ ජීවිතය කියන්නේ ඔබේ බිරිඳගේ, ඔබේ ස්වාමියාගේ, ඔබේ දරුවන්ගේ, ඔබේ පන්සලේ, ඔබේ ආයතනයේ ඔබ මල්වත්තේ කුණු ගොඩක් හොයන කෙනෙක්ද, කුණු ගොඩෙත් මල් ගහක් හොයාගන්න කෙනෙක්ද? ඔබ අර කුණු ගොඩක වුණත් මල් ගහක් හොයන්න පුළුවන් ගුණය තිබුණොත් මල්වත්ත මොනතරම් ලස්සනට එයා දකීද? මේ කතා කරේ මෙත් සිතුවිලි ගැන. ඇයි මෙත් සිතුවිලි ගැන කතා කරන්නට හේතුව මෙත් සිසිලනේ නේද? මෙත් සිසිල තියෙන්න ඕන. මෙත් සිසිල ඉන්න ඇයට මෙත් සිසිල තියෙන්න ඕන. ඒක අපිට පේන්න ඕන නේද? ඒක මූණෙන් පේන්න ඕන, හිනාවෙන් පේන්න ඕන, මනසින් පේන්න ඕන. මෙත් සිසිල තියෙන නැත්නම් ඉතින් බෝට්ලෑලි විතරයි මෙත් සිසිල. මෙත් සිසිල හදවත් තුළ තියෙනවා කියලා පේන්න ඕන. ඒකත් ඒකද බුදුදහම. ඒක තමයි බුදුදහම. නොගැටීම තමයි බුදුදහම. දැන් ওই මහරහතන් වහන්සේලා බලන්න හැමදේම හොඳයි කියලා බාර ගන්නවා. කිසි දෙයක් එක තරහක් නැහැ, හැමදේම හොඳයි. දානේ තියෙන දවසටත් හොඳයි, දානේ නැති දවසට හොඳයි, බැලලා යන මිනිස්සයා හොඳයි, නින්දා කරලා යන මිනිස්සයා හොඳයි, උපකාර කරන මිනිස්සයා හොඳයි. ඒ හැමදේම දයාවෙන් බලන්න, කරුණාවෙන් බලන්න, ඍජු කරගත්ත මනසක්, අවබෝධය තුල, දර්ශනය තුල ගොඩනගාගත්ත මනසක්, ඒ මනස තුල තියෙනවා, ඒ අවබෝධය තුල තියෙනවා. හොඳයි, දැන් එහෙම අපිට බලන්න ශක්තිය තාම නැත්නම් අපේ මනස ඇලෙන ගැටෙන සීමාව තුල, එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා මමත්වය තුල සාම කැරකි කැරකි ජීවත් වෙන්නේ. මේ හැම කෙනාටම ලෝකේ වටින්නේ මම. මම කියන චරිතය තමයි වටින්නේ. ඒ මම කියන චරිතයත් එක්ක තමයි හැම කෙනෙක් දිහාම බලන්නේ. මම කියන කෙනාත් එක්ක සංසන්දනය කරලා බලන්න යනවා. එහෙම සංසන්දනය කරලා බලන්න ගියාම හැම තිස්සෙම හීනමානේ ගොඩ නැගෙනවා, හැම තිස්සෙම අදිමානේ ගොඩ නැගෙනවා. එහෙම නේද? සංසන්දනාත්මකව බලන්න එපා. දැන් කෙනෙක් ආවහම නේද? බලන වාහනෙත් එක්ක සංසන්දනය කරලා බලනවා. මාළෙත් එක්ක සංසන්දනය කරලා බලනවා. සාරියත් එක්ක, කලිසමත් එක්ක, ඔරලෝසුවත් එක්ක සංසන්දනය කරලා බලනවා. ඒ සංසන්දනාත්මක තරඟය මේ සමාජය තුළ යටින් නැද්ද? තියෙනවා. ඒ තරඟයට මුහුණ දෙන්නම තමයි හොඳ ඔරලෝසුව ගන්න වෙන්නේ, හොඳම කමීසය ගන්න වෙන්නේ, හොඳම රත්තරන් මාළය ගන්න වෙන්නේ, හොඳම වළල්ල ගන්න සිද්ධ වෙන්නේ මේ සංසන්දනාත්මකව තරඟය. ඒ තරඟය ඉෂ්ට කරගන්නට අපිට තණ්හා මාන දිට්ඨි දීකුත් ඇති කරගෙන මේ සමාජය තුළ ලෞකික තරඟයක් හදා ගන්න පටන් ගන්නවා. මේ ලෞකික තරඟය තුළ අපිට කෙලෙස් වැඩෙනවා. ලෞකික තරඟයක් තියාගන්න එපා. තමන්ට උපරිමයෙන්, තමන්ට කරගත හැකි ප්‍රමාණයෙන් ඔබ ලෝකයේ තියෙන හොඳම වාහනේ පාවිච්චි කරන්න, ලෝකයේ තියෙන හොඳම ඇඳුම පාවිච්චි කරන්න. ඒක කාගෙත් එක්ක තරඟ කරන්නට නෙමෙයි මම මේ අදහස් කරන්නේ. එහෙම පාවිච්චි කරන්න එපයි කියන එක නෙමෙයි. මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා මේ කටුමැටිගේක ඔය පොල් සම්බෝලේ බඩයි කන්න කියන එක නෙමෙයි. ඒක අවිද්‍යාවක්. එහෙම උනොත් ලෝකේ තියෙන හොඳම දේ පාවිච්චි කරන්න. හැබැයි ඔබේ මනස කොයි වෙලාවකවත් මේ පාවිච්චි කරන දේ තරඟයකට නෙමෙයි. තමන්ගේ පහසුව වෙනස, ඒක තමන්ගේ ශක්ති ප්‍රමාණයත් එක්ක, තමන්ගේ වටපිටාවත් එක්ක තමයි ඒක පාවිච්චි කරන්න තියෙන්නේ. කවදාවත් තව කෙනෙක්ගේ හිතේ ඉරිසියාවක් ඇති කරලා තමන් සතුටු වෙන්න එපා. අනිත් කෙනාගේ හිතේ උපදින ඉරිසියාව තිබුණොත් ඒක මකල දාලා සන්තෝෂ වෙන්න. ඉරිසියාවෙන් නැහුවොත් ඔය මාළේ ඔයාගේද කියලා ඇත්තෙන්ම කියන්නේ මේක මගේ නෙමෙයි කියලා. මොකද හේතුව මේක තමන්ගේ වුණත් මේක මගේ නෙමෙයි කියලා සම්‍යප්ප්‍රයෝගයක් යෙදීමෙන් ඔබ අන් කෙනාගේ හිතේ අර හුස්ම ගැනීමේ පහසුව ඇති කරනවා. මේ හුස්ම හිර වෙනවනේ සමහරලා ඉරිසියාවක් ඇති කරනවා. හුස්ම ගැනීමේ පහසුව ඇති කරනවා. එතකොට තමයි මිනිස්සයා හුස්ම ගන්න. එහෙනම් කමන්නේ කියලා හිතනවා. වාහනයක් ගත්තොත් සල්ලි වලටමද ගත්තේ කියලා ඉරිසියාවට හිතනවා. අනේ නෑ, ණයට ලීසින් එකක් දාලා ගත්තේ. එහෙනම් කමන්නේ කියලා කියනවා. ඒ කියන්නේ යාගේ ඉරිසියාව එමේ තන්තය. සල්ලි වලට ගත්තොත් එහෙම අර මිනිස්සු කලන්තය ඇදලා වැටෙනවා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් නම් එහෙම සානසීලීව ඒක දුරු කරන්න, ඒක තමයි අපි වැදගත්කම දෙනවා. ඇත්ත කියනවයි බොරු කියනවයි කියන එක නෙමේ සාසන ධර්මයේ තැනට සුදුසු විදියට අකුසලයක් ඇති වෙන්නේ නැති වෙන්න, අවඩක් ඇති නොවෙන්න, වැඩක්ම ඇති වෙන විදියට තමන්ගේ වචනේ පරිහරණය කරන එක තමයි සාර්ථකත්වයට මඟ. ඒකයි බුදුරජාණන් වහන්සේ හොඳ ප්‍රතිපදාවට කියන සම්‍යක් ප්‍රයෝග. ප්‍රයෝග නැතුව ජීවිතේ ජය ගන්න බෑ. යහපතට ප්‍රයෝග ඕන. තේරුණා නේද? යහපත්ව ජීවත් වෙන්නත් ප්‍රයෝගය යන. දැන් මේ මහත්යෙකුට අඬ ගැහුවාම මගුල් ගෙදරට ගිහිල්ලා අපි එන්න මේ පිටිපස්සට අඩියක් ගහන්න කියලා ප්‍රයෝගයක් තියෙන්න ඕන බේරෙන්න. මොකද මට අද මේ වැඩේ කරපුමත් තියෙන බේත් තරන් ඉන්නේ දොස්තර ගන්න පාගුවා. කමන්නේ නේද? අද වේරුණා. ඒ වගේම නිකාන් රස්තියාදු ගමනක් යන කවුරු හරි කෙනෙක් අඬ ගැහුවොත් එහෙම කියන්න ඕන. අද බෑනේ පන්සලේ දාන්නේ අනිවාර්යෙන් යන්න ඕන. දැන් ප්‍රයෝග සම්බන්ධයෙන් ඒ කියන්නේ මේක අවශ්‍යයි. අපි කුසලයෙන් අකුසලයෙන් දුර වෙලා ජීවත් වෙන්නද ප්‍රයෝගය අත්‍යවශ්‍යයි. එහෙනම් අපි ප්‍රයෝග සම්පත්තිය භාවිතා කරන්නට ඕන. ඒකට කියනවා සම්්‍යක් ප්‍රයෝගය, යහපත උදෙසාවන ප්‍රයෝගය. දැන් පන්සලට එන්න දෙන්නේ නැහැ ලේසි ගෙදරින්. ඒ වෙලාවට කියන්නේ මේ තරහ වෙනවනේ හාමුදුරුවෝ, නේ මේන් වහන්සේ තරහ වෙනවා දැන් මේකට මම නොබියොත් මම යන්නම ඕන මේකට කියලා ප්‍රයෝගයක් හරි අරගෙන ඉන්න සිද්ධ වෙනවා. එතකොට දැහැමි දෙයට යම්කිසි ප්‍රයෝගයක් සැපයීම වරදක් නොවේ කියන එක හොඳින් තේරුම් ගන්න. ඕකත් වරදක් කියලා හිතුවොත් ඔබ අර වැරදි දෙයට යන්න ඉඩ තියෙන ගතිය වැඩි. මේක වරදක් කියලා හිතුවොත් මේක වරදක් නෙමෙයි කියලා ඔබ තේරුම් ගන්නට ඕන. යහපත උදෙසා ප්‍රයෝගය හොඳ දෙයක් කියලා වටහා ගන්නට ඕන. මේ කාරණේ හොඳට හිතේ තියාගන්නට ඕන. දැන් ක්‍රමානුකූලව අපි මේ ලං වෙන්නේ වඩාත් සමීප වූ ඔබේ සිතත් සමග යම් ගොඩනැගීමක් ඇති කිරීම සඳහා. අපිට ඌමනා වෙලා තියෙනවද අපේ මමත්වය දුරු කරගෙන අපිට මේ භවයේදීම ආර්ය මාර්ගයකට යමු වෙලා, සක්කාය දිට්ඨිය නැති කරලා, සීලබ්බත පරාමාසය නැති කරලා, විචිකිච්ඡාව නැති කරලා, සංයෝජන ධර්ම ලිහිල් කරලා, සංසුන් වෙලා, සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙලා, ඒකාන්තයෙන් නියත ගතියකට පත් වෙලා, බුදුරජාණන් වහන්සේගේ දියණියක් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙලා මේ ජීවිතය තුළ පූර්ණත්වයට පත් වෙලා සතුටෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය ඔබට තිබෙනවාද? ඔබේ මනසින් අහල බලන්න. එහෙම නැත්නම් ඔය දුක් කන්දරාවත් එක්කම අපිට පෙන්වලා දීලා තියෙන මෙච්චරයි කෑම උයනවා, ආරාමෙට ගෙනියනවා, දෙනවා, ගෙදර යනවා. ආයි කෑම උයනවා දවසක, ආයි ගිරින් දෙනවා, අපි ගෙදර යනවා. ඒ කෑම දුන්න එකෙන් අපිට ලබන ආත්මේ සුගතිය ලැබේවා කියලාත් කිව්වා. මතු බුදුහාමුදුරන්ගේ කාලේ සුමනා, සුජාතා, පත්මා, යසෝදරා මේ කෝටි දෙකටම කියන්නේ ඕකමයි. දැන් සුමනලා කෝටි දෙකක් ඉඳීයේ කාලේ ඈ අනේ පිටු සිටුමල්ලා කෝටි දෙකක් ඉඳී. මොකද ලංකාවේම ඕක කියනවා, ලංකාවේ නෙමෙයි ඕක බුරුමෙත් කියනවා. එතකොට කෝටි කීයක් ඉන්න ඕනද අනේ පිටු සිටුමල්ලා? ලේති නෑ නේ එක්කිනේ වෙන්නේ. සුමනලා කීයක් ඉඳ වෙනවද? ඒක වෙන්නේ නෑ එච්චර. එහෙම කිව්වට එහෙම වේවා කියලා අර අපි කියනවා එහෙම ඒ වගේ වෙන්නේ කියලා. අපේ අයත් ඉතින් ඔය උපභෝග ඒ පරිභෝග සම්පත් ලැබේවහා ගිහුවාම හරි ඉක්මනට ලොකුවටම සාදු කියන. මොකද ඒකෙන් තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ කියලා. මම නම් කියන්නේ ඕගොල්ලන්ට සල්ලි භාගේ අරව මේවා හරක බාන වතු පිටි ඉඩම් කඩම් ඒව හම්බෙන්න කියලා මම කියන්නේ. මොකද හේතුව දන්න කෙනා දන්නවා ඒක තියෙනවා නම් තිබුණට කමක් නැහැ, නැත්තම් නැතත් කමක් නැහැ. ඒක තුලින් නොවේයි මේ ශාසනික සැනසීම තියෙන්නේ. ඒ තියෙනක හොඳයි, පහසුකම් තියෙන්න බෑ. නමුත් ඒව තුලින් නොවේ මේ ශාසනික සැනසෙල්ල ලබන්නේ. මේක මතක තියාගන්න. එදා ශාසනික සැනසෙල්ල රජවරු ලැබුවා, සිටුවරු ලැබුවා, සුනීත සෝපාක වැනි දිලිඳු අය ලැබුවා, ගොඩාක් දිලිඳු අය ලැබුවා, දුප්පත් අය මේ ශාසනික සැනසෙල්ල ලැබුවා. සැනසෙල්ල ලැබුවට පස්සේ අර රජකම් වලට වඩා සිටුකම් වලට වඩා උත්තරීතර සහනයක් මනස තුල උපදිනවා මේ ධර්ම අවබෝධය තුළින්. ඒ නිසා මම ඔබට කියන්නේ හරක බාන ලැබෙන්න, වතු පිටි ලැබෙන්න, යාන වාහන ලැබෙන්නම නෙමෙයි. මම කියන්නේ ධර්ම අවබෝධය කරගන්න, ඉස්සරහාටම ධර්මයේ යොමු කරගන්න. ධර්මයේ හැරෙන්නට වෙන උතුම් සැනසීමක් නැත කියන එක පාදක කරගෙන අනිකුත් දේවල් අනුශේෂ කාරණා හැටියට, ශේෂ කාරණා හැටියට තියාගෙන, දෙවෙනි උප කාරණා හැටියට තියාගෙන ප්‍රධාන කාරණාව ධර්මයේ බවට පත් කරගෙන කටයුතු කරන්න ඕන කියන කාරණේ තමයි මම මතක් කරන්නේ. කොතෙක් දුරට ඔබට යන්න තියෙනවද? මේ භවයේදීම සතර අපායෙන් මිදෙන මට්ටමටම මේ භවයේදීම මේ ආර්ය මාර්ගයට යොමු වී යන ගමනකට ඔබ අවතීර්ණයේ විය යුතුයි. එහෙම නැතුව දාන දෙදී සාදු නන්ද පවත්ත පමණක් ඉඳලා මදි. ඒ ගමන යෑම තමයි බුදුහාමුදුරුවන්ට කරන ලොකුම පූජාව. කොහොමද ඒක බුදුහාමුදුරු දේශනා කරන්නේ? පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. ප්‍රතිපත්තිය කියලා කියන්නේ මේ ආර්ය මාර්ගය තුලින් අපි මාර්ගඥාන වලට පත්වීම. එහෙමනම් අපි මේ ලෝකේ බන්දේසියක තියලා පූජා කරනවට වඩා ශ්‍රේෂ්ඨයි මොකද්ද? එක මාර්ගඵලයක් ලබන එක. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සියක් වසක් බුදු කෙනෙකුට උපස්ථාන කරනවට වඩා ශ්‍රේෂ්ඨයි සෝතාපට්ටි ඵලයට පත්වීම. ඒ වචනෙන් ඔබ හිතන්නකෝ බුදු කෙනෙක්ගේ බලාපොරොත්තු මොකද්ද කියලා. බුදු කෙනෙක් බලාපොරොත්තු උනේ මට හැමදාම හඳුන් කූරු දුම් ගස්ස ගන්න කට්ටියක් හදන්නට නෙමෙයි. මම මේ ඉපයි කියන එක නෙමෙයි. ඒක අපි වඩා හොඳින් කරන්න ඕනේ. ඒකත් අර බාල හඳුන් කූර නෙමෙයි, හොඳ සුවඳවත් හඳුන් කූරක් ගෙනල්ලා පත්තු කරන්න ඕන. නැත්තම් කැස්ස හැදෙනවනේ. මේ පහම් සුවඳවත් විදියට පිරිත් කරලා පත්තු කරන්න ඕනේ. ඒක ලොකු ආශිර්වාදයක්, ලොකු ශක්තියක්. අපි එතනින් නතර වෙලා ඉන්න එක නතර කරන්න මම මේ හදන්නේ. ඒ නතර වෙලා ඉන්න එපා. එතනින් එහාට අපි ලොකු ගමනක් තියෙනවා කියන එක මතක් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නම බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ කියලා නාමයකට වැඳ වැඳ ඉන්නට නෙමෙයි. උන්වහන්සේගේ බලාපොරොත්තු උන්වහන්සේ දුන්නු ධර්මය අපේ ජීවිත තුළ ඇති කරගෙන අපේ සාර්ථකත්වය තමයි උන්වහන්සේගේ බලාපොරොත්තුව. අපේ සතුට තමයි බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව. දැන් අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවන්ගේ බලාපොරොත්තුව මොකද්ද? අම්මා දරුවන්ගෙන් බලාපොරොත්තුව මොකද්ද? එයා ගංජග ගහ, කුඩුග ගහ, මේ හැමතැනම රස්තියාදුග ගහ. අම්මා තාත්තට ඇවිල්ලා දවසට 3-4 වතාවක් වැන්දාම අම්මා සතුට වෙනවද? සතුට වෙන්නේ නැහැ නේද? අම්මා තාත්තා සතුට වෙන්නේ නැහැ. හැබැයි එයා 2-3 වතාවක් දවසට වඳින්නේ නැහැ. සමාජයේ ප්‍රශංසා ලබන කෙනෙක්, තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ඇති කරගත්ත කෙනෙක්, එයා සතුටෙන් ඉන්න කෙනෙක්, නිරෝගීව ඉන්න කෙනෙක්, සාර්ථකව ජීවත් වෙන කෙනෙක් කියලා තේරෙනකොට අම්මට දවසට 10 පාරක්, එහෙ නැත්නම් දරුවෝ මේ තාත්තට 10 පාරක් වන්දනා කරනවට වඩා ඒ අම්මා තාත්තා සතුට වෙනවා තමන්ගේ දරුවා පිළිබඳව සාර්ථකත්වයේ තුල. ආන්න ඒ වගේ තමයි බුදු කෙනෙකුත්. ඔබේ සාර්ථකත්වයයි මාහට කරන වන්දනාව. මටත් එහෙමයි වෙන්නේ. මම දේශකේ කැටියට මේ ධර්මයේ දේශනා කරන මේ දේශනේ තුලින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගෙන ඔබ සාර්ථකත්වයක් ලබනවද, ජයග්‍රහණයක් ලබනවද, එයයි මට කරන වන්දනාව. මා විශ්වාස කරන එක එහෙම නැතුව බොහොම අමාරුවෙන් කොන්දනමල, හරිම අමාරුවෙන් දණිත් පොල් කටත් නමල, ඕමාරුවෙන් අල්ල බිම තියලා ඔය මේ කඳබඩ පාත් කරලා වැන්දට ඕක වන්දනාව නෙමෙයි. ඕක නිකන් කඳපාත් කිරීම පමණයි. එහෙම වන්දනා කරන්න ආචාරයක් තියෙනවා. නමුත් ඒකම නම් මම නම් වන්දනාව හැටියට බාරගන්නේ නෑ. අන්නර කරුණු ටික තමයි බලාපොරොත්තු වෙන්නේ. එයාගේ සිතේ පිරිසුදුකම, එයාගේ සාර්ථකත්වය මට කරන වන්දනාව. මගේ උපදේශය තුලින් ඒ අය සාර්ථකත්වයක් ලබනවාද, එයයි මට කරන වන්දනාව. එහෙනම් તો කඳබඩ පාත් කිරීම නෙමෙයි. මේ මෑණින් වහන්සේලාට උනත් එහෙමයි නේද? කඳබඩ පාත් කිරීම නෙමෙයි, මෑණින් වහන්සේලාට හදවතින්ම දයාපන්නව කටයුතු කිරීම, එයත්තන්ගේ යහපතම ප්‍රාර්ථනා කිරීම, අවඩ ප්‍රාර්ථනා නොකිරීම, දියුණුවම ප්‍රාර්ථනා කිරීම, යහපතම ප්‍රාර්ථනා කර මෙත් සිත, මෙත් සිසිල ආදී දේවල් තියෙන්න ඕන. ආන් ඒ දේවල් තමයි අපි කරන වන්දනාව. අන්න ඒව තමයි ගෞරව කරනවා කියලා කියන්නේ. ඈ නිවස තුලත් එහෙමයි, ආයතන තුලත් එහෙමයි, මව්පියන් දෙස බැලුවත් එහෙමයි. ඒ විදිහට අපි මේ මෙත් සිසිලස තව තවත් පැහැදිලි කරනවා. මේ හැම දෙයක්ම කරන්න අපි පිළිබඳව අවදියෙන් සිටිය යුතුයි. අවදීන් ඉන්නේ නැත්නම් එයාගේ සිත්වල පහළ වෙන්නේ මොනෝද කියලා එයා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර අයට තරහ යනවා, තරහ යන බව දන්නේත් නැහැ කියලා. සමහර අය තරහ යනවා තරහ යන බව දන්නවා. සමහර අය තරහ යනවා තරහ යන බව දන්නවා තරහ පාලනය කරනවා. තව කෙනෙක් ඉන්නවා තරහ යන බව දන්නවා දැනගෙන පාලනය කරනවා පමණක් නෙමෙයි තරහ එන්නෙම නැති විදියට අවබෝධයෙන් ගොඩ නැගෙනවා. අපිට මේ ක්ලේශ ධර්මයෝ මුලාවන් මේ චේතනා ධර්මයෝ පහළ වෙන්නේ අවිච්‍යාපච්චය සංඛාරා කියන තැනින්. අපි හිතනවා පොඩි අවිද්‍යාවක් අපි ළඟ තියෙන කියලා නෑ පින්නතුනි. තාම බරපතල නරක අවිද්‍යාවක් තියෙන. මොකද අවිද්‍යාවක් කියලා කියන්නේ? නැති දෙයක් ඇති කරලා. ඇති දෙයක් නැති කරලා. දකින්නවා මේ තත්ත්වාකාරයට පැවැත්මට විරුද්ධව. ඔන්න ඔකට කියනවා අවිද්‍යාව කියලා. නැති දෙයක් ඇති විදියට දකින්නවා නම් ඒක අවිද්‍යාව. ඇති දෙයක් නැති විදියට දකින්නවා වගේම නැති දෙයක් ඇති විදියට දකින්නවා නම් ඒකත් අවිද්‍යාව. ඇති දේ ඇති සැටියට දැකීමයි විද්‍යාව. සමාධිත්‍ය කියන්නේ. ඒකට කියනවා තත්තාකාරයෙන් දැකීම. ඇති දේ ඇති සැටියෙන් දැකීම. දැන් ඔබ හිතනවා වෙන්න පුළුවන් ඔබේ ඥානයට ඔය ඇති දේ ඇති සැටියෙන් දකින්න පුළුවන් කියලා. බෑ පෙන්න උතුනේ. බුදුන් සම ඥානයට එහෙම තේරෙන්නේ නැහැ. මේ මට පේන විදිය ඇති දේ ඇති සැටියෙද කියලා හිතන්න එපා. විශේෂයෙන් ආර්ය භූමියටපත් වුණු ආර්ය ශ්‍රාවකත්වයටපත් වුණු මූලික සංයෝජන තුනක්වත් බිනදමා ලෝකාත්‍රත්වයටපත් වුණු සම්‍යක් රසක් උදා කරගත්ත උත්තමයෙකුට පමණයි ඇති දේ ඇති සැටියෙන් පේන්නේ. නැත්තම් නැති දෙයක් ඇති සැටියෙන් පේන්නේ. ඔය මම කියලා හැඟෙන හැඟීම තියෙනව නේද? නැති දෙයක් ඇති සැටියෙන් පෙනීමක් ඕක. හැමෝටම ඔය මම මම කියලා හැඟෙන හැඟීම තියෙනව නේද? තදින් අල්ලගත්ත. ඒක ඇති දෙයක්ද? ඇති දෙයක් නෙමේ. හුස්ම පිටින් ගන්න ගමන්, ආහාර පිටින් ගන්න ගමන්, ජලය පිටින් ගන්න ගමන් මේ తాවකාලික පොළොවේ තනාග රැඳි බිනිබිඳ වගේ රැඳෙන මේ ජීවිතේ පොඩි කාලෙක හටගත්ත මමත්වය. නැති දෙයක් ඇති හැටියට දැනෙන. ඒ ඇති හැටියට දැනෙන දේ මොනතරම් ප්‍රබලද කියලා පින්නතුන්ට දැනෙනවා ඇතිනේ. සියලු ප්‍රශ්න වලට මූල සාධකය කවරක්ද? ජීවිතයක ගැටලු හටගන්නවනේ. ගැටලු හැට ගැනීම සඳහා මූලික පාදක වෙන මූලික කාරණය කවරක්ද කියලා ඔබෙන් ඇසුවොත් බෞද්ධ කෙනකින් වෙනත් ආගමිකෙක් හරි ඇසුවොත් ඔබ දෙන ලබා දෙන උත්තරය කුමක්ද? මිනිසාගේ ජීවිතය තුළ සියලු ගැටලු ඇතිවීමට මූල සාධකය මූල කාරණය මමත්වයයි. පන්සල ඇතුලේ ගස්සන තියෙනවනම් මමත්වේ නිසා. ඈ බෝට්ලෑල්ලට රණ්ඩු තියෙනවනම් මමත්වේ නිසා. ගෙදර අරයා ඉහළ යනවා, මෙයා ඉහළ යනවා, මෙයා පහළ යනවා, මෙයා මෙහෙම වෙනවා කියලා ඒ මොනවද තියෙන්නේ? මමත්වේ නිසා. නෝන මහත්තයා දෙන්න අතරේ හරි වේවා. ඈ ආයතනයේ සමාජයේ වේවා ගස්සනේ මොකද තියෙන්නේ? මමත්වේ නිසා. මමත්වේ නිසා තියෙන ගස්ඨණයක් තියෙන්නේ. එහෙනම් මමත්වේ වැඩි කෙනා ළඟ ගස්ඨණ වැඩි පින්නතුනේ. ඔය මමත්වේ වැඩි අයනේ පින්නතුනේ කේලම් කියන්නේ, කොටවන්නේ, හැමතිස්සෙම තරහින් ඉන්නේ. ඒ මමත්වේ වැඩි අයගේ හිතට වේදනාව අවශ්‍ය කරනවා. මමත්වේ වැඩි වෙන්න වැඩි වෙන්න මමත්වයට අවශ්‍ය කරන දුක් වේදනාව තදින් ඌමනා කරනවා. ඒ වේදනාව සපයලා දෙනවා. මිනිස්සුන්ට ප්‍රශ්න නැතුව ඉන්න බෑ. අල්ලපු ගෙදරට හරි ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. නැත්නම් අහවල් කෙනාට විහිළුවක් කරමු කියලා හරි මොකක් හරි නිදාගෙන ඉන්න කෙනාගේ නාහි පුල් ගෙන්දක් හරි ගහනවා. මිනිස්සුන්ට ප්‍රශ්න නැතුව ඉන්න බෑනේ. මේ අගේට හිටියා. ඊට පස්සේ අර මනුස්සයා නැගිට්ට ගමන් අති අවුච්ච එකකින් ගහලා ඔන්න ප්‍රශ්නයක්. ඔබට තේරෙනවද මේ වෙනදී? එහෙම නැත්නම් අර අවුස්සමු කියලා හරි නිකන් ඉන්න බෑ, අවුස්ස ගන්නවා. ඒ මමත්වයේ ස්වභාවය නිකන් ඉන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ මමත්වයේ තියෙන දුර්වලකම, අවිද්‍යාව, අපි තේරුම් ගන්නට මහන්සි වෙන්න ඕන. මමත්වයේ දුර්ලභන වැඩපිළිවෙලට අපි සම්බන්ධව කටයුතු කරන්න ඕන. මොකද ධර්මයේ පළවෙනි කාරණය තමයි මමත්වය දුරු කිරීම. දන් දෙන්නේ මොකටද? මමත්වය දුරු කරන්න. සිල් රකින්නේ මොකටද? මමත්වය දුරු කරන්න. භාවනා කරන්නේ මොකටද? මමත්වය දුරු කරන්න. ධර්ම දේශනා අහන්නේ කුමටද? මමත්වය දුරු කරන්න. ධර්මයේ ගැන කල්පනා කරන්නේ කුමටද? මමත්වය දුරු කරන්න. දහම් පොතපත පරිශීලනය කරන්නේ මොකටද කියලා අහුවොත් දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? මමත්වය දුරු කරන්න. වෙන දෙයකට නෙමෙයි. ඕනම දෙයක් සමග තියෙන මමත්වය දුරු වෙන තරමට එයාගේ මනස සැහැල්ලු වෙනවා. මමත්වය දුරු වුණා නම් මේ පොඩි පොඩි දේවල් එක්ක එයාගේ හිතේ රණ්ඩු නැහැ. මමත්වය දැඩි වුණාම තමන්ගේ ශරීරය මගේ කියලා අල්ලගත්තට පස්සේ තමන්ගේ මේ පොඩි බින්කොටස මගේ කියලා අල්ලගන්නවා. ඒ තදින් අල්ලගත්ත මිනිස්සයා තමන්ගේ වත්තට පයින් හරකට කැත්තෙන් ගහනවා. අඟලක් මෙහාට උණයි කියලා ඒ මිනිස්සයාට කැත්තෙන් ගහනවා. එහෙම නැත්නම් රණ්ඩු කරගන්නවා. ඇයි? මමත්වයේ තියෙන දැඩි බව. හැබැයි එයා තේරුම් ගත්තාම ඒ දිහා හැම දෙයක් දිහාම දයාවෙන් බලන්න පුළුවන්. අනේ ඒ සතාටත් අයිතිනේ ওই කලබයක් කාලයක් දෙ. එලවන්න පුළුවන් නම් සංසුන් විදියට එයා හානියක් නොවන විදියට එළිව වගාවක් ආරක්ෂා කරගන්නවා. අවඩක් වෙනව නම් අල්ලපු වැටෙන් සුවදව කතා කරලා ඒක බේරගත්තා. එයා ඉතින් මහා හයියෙන් කෑ ගහනවා නම් හා හා කමන්නේ ඔයා ඔක කරගන්න කියලා අඩියක් දෙකක් ඕනනම් අතහැරලා දාන්නත් පුළුවන්. ඔය ලොකු ප්‍රශ්න හට ගන්නවා. මිනිස්සුන්ගේ තරහ කේන්ති හට ගන්නවා. මං එක පාර්ක ගිහිල්ලා අහන්නේ මේ තැන්වලින් පින්නතුනේ ඒ කේන්ති වටිනාකම කීයද කියලා. දවසක් අයියාගේ මල්ලිගේ අතර ලොකු ප්‍රශ්නයක් වෙලා මට ගෙනාවා. මං ආපු ගමන් අහුවා ප්‍රශ්නේ වටිනාකම කීයද කියලා. 50,000යි කිව්වා. මොකද්ද කියලා අහුවා. අයියා සල්ලි අරගෙන පොලිය දුන්නේ කිව්වා. ඒකට තමයි කරේ. ඒක පොලිය පොඩි ගානේ 10,000ක් වගේ කියලා හිටමුකෝ. එතකොට ප්‍රශ්නේ වටිනාකම කීයද? 10,000යි. ඒ කියන්නේ අයියා මල්ලිගේ සම්බන්ධතාවයේ 10,000ක් වටින්නේ. හෑ සමහර දේවල් වල ගෙදර නෝන මහත්තයත් එක්ක දෙන්නත් අතර තියෙන ප්‍රශ්නේ සමහර ලාට රුපියල් 2500 වටිනාකම. මේ මට සාරියක් අරන් දුන්නේ. හෑ මම 5000යි නැත්නම් 15000යි මට බලල්ලක් අරන් දුන්නේ. උපන්දිනේට මට අර තෑග්ග අරන් දුන්නේ. බලනකොට අපේ ජීවිත හරියට හරි අඩු මිලකින් තියෙන්නේ. මේ සමෙදියාවන් වල තියෙන්නේ හරි අඩු මිලක් නේ. මහා බුදුමයි නේද? ඈ දැන් අපි ඔය ආසන්නේ පන්සල ආසන්නේ එක මිනිස්සෙක් අපි සුද්ධ කරද්දී ඒ මිනිස්සෙගෙත් කොටසක් ඉඳිමේ සුද්ධ වුණයි කියලා ඉවරලා මට එක පාට ඇවිල්ලා බැන වැදගෙන ගියා. කවුද මේ ඉඳිම සුද්ධ කරලා තියෙන්නේ මේමයි කියලා මට බැන වැදුණා. ඊපස්සේ එයා වරද්දගෙන එයාගේ ඉඳිමත් නෙමේ සුද්ධ කරලා තියෙන වෙන කොටසක්. එයා එයාගේ කියලා අනිත් කොටසක් හිතාගෙන මං කෝ එයාගේ කොටස නෑ සුද්ධ කළා ඒ තියෙන ඔයාගේ කොටස කියලා. ඊළඟ සද්ද නැතුව ගියා. අර කේන්ති ඔක්කොම මේ කීයටද? අර ඉඩමේ වටිනාකමත් එක්ක. හැබැයි මම දැන් කාලයක් දැන් ගිහිල්ලා මේ අවුගේ දවසට අපිට හැකියාව ලැබෙනවා ඒ ඉඩමම පන්සලට යන්න මුදලට. හරිද? ගත්තා. ගත්ත වෙලාවේ මම කිව්වා දැන් ඔන්න සංඥාව මාරු වුණා. දැන් ඔයාට ওই ඉඩම වෙනුවෙන් කේන්ති යන්නේ නැහැ. දුක හිතෙන්නේ නැහැ. හීනෙන් පේන්නේ නැහැ. ඈ තරහ හිතෙන්නේ නැහැ. බලන්න සංඥාව නැතිුනේ. ඈ හරි ලක්ෂ 25ක් 30ක වටිනාකමක් වෙන්න පුළුවන් ඕක තිබුණේ. ඔන්න දැන් ඔන්න නැහැ. දැන් ඉන්නේ මේ සංඥාව තියෙන්නේ පින්තුනේ. සංඥාවක් තියෙන්නේ මේක මගේ කියලා සංඥාවක් තියෙන ඒ සංඥාවත් එක්ක තමයි කේන් තියන්නේ. සංඥාවත් එක්ක තමයි ආදරය කරුණාව හටගන්නේ. අපිට ප්‍රශංසා කරන කෙනාට ආදරය කරුණාව දයාව ඇති වෙන එක ඒක මනුස්ස ස්වභාවයනේ. අපි බලන්න ඕන අපිට අප්‍රශංසා කරන අපිට වෛර කරන අපිට දොස් කියන මනුස්සයත් එක්ක අපිට මොනතරම් සාධාරණ ලෙස පෙනී ඉන්නට පුළුවන්ද? යුක්ති සහගත ලෙස නොසෙල්වෙන ලෙස ඍජු ලෙස දිහා බලන්න පුළුවන්ද කියන එක තමයි අපිට වැදගත්. අපි මේ කියන්නේ හැමෝගෙම දුක් ගන්න රාල කෙනෙක් වෙන්න කියන එක නෙමෙයි. ඒ දිහා අපි අවබෝධයෙන් බලලා අපිත් නෙවැරදි වෙලා අනිත් කෙනත් ධර්මානුකූලව නෙවැරදි කරන්න පුළුවන් නම් නෙවැරදි කළා බැරි නම් අතහැරලා දාලා. එහෙමයි. අපිත් එහෙමයි. අනුශාසනයෙන් කෙනෙක් හදන්න පුළුවන් නම් හැදුවා වරයි දෙකයි උපදේශයක් දුන අහන්න නැත්තම් මොකද කරන්නේ? අර බුදුරජාණන් වහන්සේ දේශනා කරා වගේ අර හදන්න බැරි අශ්වය මරනවායි කිව්වා වගේ අපිත් කරන්නේ මොකද? අතහැරලා දානවා කියනවා. ඒ ශාසන ධර්මයේ මරණය හා සමානයි කියලා කියන බුදු කෙනෙක්, ඒ අනුශාසනයෙන් කෙනෙක් බැහැර වුණොත් එයා මේ ජීවිතයේ සසර මරණය හා සමාන දෙයක් එයා ලබනවා කියනවා. ඒ නිසා ඔබ මේ සත්පුරුෂයා කියන කෙනා එලෝ එලෝ ගහ ගහ බැන බැන මේ පස්සෙන් ඇවිල්ලා බණ කියන්නේ, ඒක හරි ලොකු වැලියු එකක් අගයක් තියෙනවනේ. අර පේමන්ට් එකේ දෙන බඩු වගේ නෑනේ වටිනා කියන බහන්න කොහොමද තියෙන්නේ? ඉහළ වටිනා කියන ෂෝරූම් එක හොඳට ලයිට් දාලා AC දාලා හරියට දූවිලිවත් වදින්නේ නැති වීදුරු පෙට්ටියක දාලා හරියට අගේ ඇතුව තියෙන එක. ඒක ළඟට අපි බොහොම අමාරුවෙන් මහන්සි වෙලා සල්ලි වැය කරලා මිල මුදල් වැය කරලා ඒක අපි ගන්න ඕන. ඒ නිසා සත්‍ය කියන්නේ හරි ආඩම්බර දෙයක්. ඒක මේ ළඟට ඇවිල්ලා අපේ කරේ කවුරුත් දාලා යන්නේ නැහැ. ඔබ සත්‍ය සොයා යා යුතුයි නේද? කින් කුසල ගවීසි, කුමද්ද කුසලේ කියන්නේ? කින් සච්ඡං ගවීසි, කින් සච්ඡං ගවීසි, මොකද්ද සත්‍ය කියන්නේ කියලා ඔබ සොයා යා යුතුයි. ඔබ සත්‍ය ගවේෂකයෙක්ද කියලා මම ප්‍රශ්නය අහනවා. ඔබ සත්‍ය ගවේෂකෙයි විය යුතුයි. මම මේ ධර්ම කරුණු ගැඹුරින් අවබෝධ කරගත යුතුයි කියලා. ඔබ දහම් සොඬ රජ කෙනෙක්ද? දැන් දහම් සඳ රජතුමාගේ කතාව අපිට කියලා දුන්නේ ඈත අතීතයේ මෙහෙම රජ කෙනෙක් හිටිය කියලා දෙන්න නෙමෙයි. අපිට දහම් සොඳ රජ කෙනෙක් වන්නට, ඒ කියන්නේ රජකම අතහැරලා අබුද්දස්ස කාලේ බුදුබණයක් පදයක් හොයාගෙන යනවා ගමක් ගමක් රටක් රටක් පාසා. අවසානයේ මා ඒ බණපදේ දන්නවයි කියලා කිව්වේ යකෙක්. එකෙන් අදහස් වෙන්නේ පින්නතුනේ කල්යාණ මිත්‍රත්වය බොහෝ අයට පේන්නේ යකෙක් වගේ. ඇයි? කල්යාණ මිත්‍රත්වය දොස් පෙන්නනවා. කල්යාණ මිත්‍රත්වයේ බණ වදිනවා. කල්යාණ මිත්‍රත්වයේ අඩුපාඩුකම් පෙන්නනවා. කල්යාණ මිත්‍රත්වයේ මොනවා කළත් හොඳමදි අඩුවක්ම කියනවා. නමුත් පාප මිත්‍රය, පාප මිත්‍රයව කරන්නේ අපිව මුරුංගත්ති තියෙනවා. ඈ ඔයා හරි ශේෂ්ඨයි කියලා උඩින් තියාවේ. ඈ උඩින් තියලා යටින් හිනාවේවි. පාප මිත්‍රයා. නමුත් කල්යාණ මිත්‍රත්වය මොකද? යකා වගේ හැමතිස්සෙම බනිනවා. හැමතිස්සෙම දොස් කියනවා. හැමතිස්සෙම අඩුවක් පෙන්නනවා. ඔබේ ගෙදරට ආවමත් ඔබේ ගෙදර ලස්සනයි කියන කෙනාට වැඩි ඒ ලස්සන කොටස ලස්සනයි කියලා අවංකව කියන කෙනෙක් වෙන්න ඕන. නමුත් අඩුව පෙන්නන මිනිස්සය තමයි සැබෑ කෙනා. තේරුණානේ? මේ ටිකක් තව හොඳ වුණා නම් තවත් ලස්සනයි කියලා පෙන්නන කෙනා තමයි සැබෑ මිත්‍රය, අඩුව පෙන්නන කෙනා. එහෙනම් අපිට අපේ අඩුව පෙන්නන කෙනාව ද්‍රෝහියෙක් හැටියට නෙමෙයි අපි බලන්නට ඕන. කවුද? හොඳ කෙනෙක් හැටියට, කල්යාණ මිත්‍රයෙක් හැටියට අපි බලන කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් මේ දහම්සොඬ රජතුමාට හම්බෙන්නේ යකෙක් වගේ කෙනෙක්. යකා බණපදේ දන්නවා කිව්වා, බණපදේ කියලා කන්න කිව්වා, යෝජනාවට අකමැති වුණා. අනිවාර්යයෙන්ම මාව කන්න කලින් බණපදේ ඇහෙන්නත් ඕන, යකාගේ විශ්වාසය තහවුරු වෙන්නත් ඕන. දෙකටම ගැළපෙන්න කිව්වා. ඔබ කන්දක් උඩට යන්න, ඒ ගඳ උඩ ඉඳලා පල්ලෙහාට පණ ඉන්න, මම කට අරගෙන ඉන්න. එන ටිකට මගදි මම බණපදේ කියන්නම්. බලන්නකෝ මේ කතාවේ තියෙන ගැඹුර. ඔබ හිතනවාද ඒක නිකන් කතාවක් කියලා? කතාවක් නෙමෙයි, නිවන තියෙන පින්නතුනේ මේ ගාත්මේ කතාවේ. හැම කතාවකම නිවන තියෙන්නේ පින්නතුනේ. නිවන තේරුම් කරලායි දීලා තියෙන්නේ. දැන් බලන්න, මරණයට කැප වෙන ධර්මය වෙනුවෙන් මරණය උවද පරයා යන කැමැත්ත තුල දහම්සොඬ රජ කෙනෙක් යකාගේ කටට පයින්නවා බුදුබණ පදේ අහගන්න. හැබැයි මගදී යකා බන කිව්වත් නැතත් දැන් ඉතින් මරණයට කැප වෙලා. මගදී මොකද බ්‍රේක් ගහන්නේ නේද? කන්දේ පල්ලෙහාට වැටෙනකොට අනිවාර්යයෙන් යකාගේ කටට වැටෙනවා. ඉතින් ඊළඟට යකා වගේ පෙනුන කෙනා කවුද? සක්‍ර දේවේන්ද්‍රයා කියලා කියනවා. මේ විශ්වීය ධර්මය සක්‍ර දේවේන්ද්‍රයා, මේ ලෝකයේ සකසන, මේ ලෝකයේ මෞංකාරයා හැටියට ඔය මහා බ්‍රහ්මන් සක්‍ර දේවේන්ද්‍රන් ගෝඩ් එහෙම නැත්නම් අල්ලා කියන වචන වලින් හරි ඔය කියන්නේ ඔය සක්‍ර දේවේන්ද්‍රයාගේ කතාව එක එක නම් වලින් නේද? පොල් වලට වෙන වෙන ඒවත් කියනවනේ. පොල් වලට කොකනට් කියනවනේ. ඉතින් පොල් එකේ එකම ගෙඩියනේ නේද? ඒ වගේ මේ 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 කියන්නේ විශ්වීය ධර්මතාවයට. ඒ විශ්වීය ධර්මතාවය මේ දෑතින් ගත්තා. ඔබත් කවදක හරි මේ විශ්වය සමග, මේ සෝබා දහම සමග, සෝබා දහමේ කොටසක්ව ජීවත්ව සිටින ඔබ කවදා හෝ සෝබා දහම සමග එක්වන දවසටයි ධර්ම අවබෝධය කරගන්නේ. එහෙම නැත්නම් මමත්වේ දුරු කරන්නේ එදාට. දැනට ඔබ සෝබා දහමේ කොටසක්. මොනවද කොටසක්? වෙන් කරගෙන මේ මහා පෘථුවියෙන් මේ අක්කර කීපේ මගේ, එහෙම නැත්නම් අල්ලි කීපේ, එහෙම නැත්නම් පර්චස් ගන්න මගේ කියලා ඔන්න වෙන් කරගෙන ශරීර කූඩු කෝටි 700ක් 800ක් තිබියදී ඒ ශරීර කූඩු කෝටි 700න් 800 මේ කූඩුව මගේ. තේරුණා නේද? මේ ප්‍රමාණය මගේ, මේ කොටස මගේ, මේ බිරිඳ මගේ, මේ ළමයි මගේ, මේ ස්වාමියා මගේ, මේ අපේ ගමේ පන්සල කියලා මෙන්න මෙහෙම ගමේකම, අපේකම, ජාතිකත්වය, ආගමිකත්වයේ ද්වේෂය වර්ධනය වෙලා තියෙනවා. ඒකනේ අපි හිතන එක හරි හොඳ වැඩක් කියලා. අපේකම, මගේකම ඇති වෙන්න ඕන නේද කියලා කියන්නේ සමාජය. මම කියන්නේ අපේකම මගේකම නැති කරගන්න. පුජ්‍යලත්වය නැති කරලා දාන්න. දැන් මේ අපේකම මගේකම කොච්චර හැදිලද කියනවනම් පන්සල කිට්ටුවෙන් තාමන්සලක් හැදෙන්න දෙන්නේ නෑනේ. එකම බුදුහාමුදුරුවන්ට වඳින්නේ, එකම සිවුර දරාගන්නේ, එකම ගාථා ටික කියන්නේ. අර පන්සලට ඉන්කම් එකම දිනනවා, දායකයෝම දිනනවා මෙතන හැදුනොත්. බලන්න මොන තරම් දුෂ්ටද කියලා, මොන තරම් වෛරක්කාරද කියලා බලන්න. කෝ දහමක් ගෑවිලාවක් තියනවද? කෝ ප්‍රඥාවක් ගෑවිලාවක් තියනවද කියලා නේ. ඇයි ලෝකෙටම තියෙන එකම පන්සලයි කියලා හිතන්න බැරියයි? ඒ හැම පන්සලක්ම බුදුහාමුදුරුවන්ගේ කියලා හිතන්න බැරියයි? කවුරු සිටියත් ඒ භික්ෂුන් වහන්සේ නමක් ඒ බුද්ධ පුත්‍රයෙක් ඉන්නේ, කවුරුත් අපේ අය නේද කියලායි හිතන්න බැරිනේ. මේ සියල්ලම පොදුවේ නේද? මේ සියලුම මිනිස්සුයෝ නේද කියලා. එහෙනම් අපි හරියට දුර්වලයි. අපේ ආගම හරියට අපි අරගෙන නැතිකම නිසා අපිට දුර්වලකම් තියෙනවායි කියලා මේ සමාජයට අපි උගන්වන්න ඕනේ. මේ පින්නතුන්ට නෑ මේක. අපි මේ සමාජයට මේ පණිවිඩය දෙන්න ඕන. ඔබේ දුර්වල මානසිකත්වයක් ඔබට තියෙන්නේ කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. ඇයි අපි මේ ભેදවලින් කුලමානෙන් බලමානෙන් බලන්න? මේ හාමුදුරුවරු ළඟ තමයි හරියට කුලමානෙ තියෙන්නේ. දැන් මම නම් ওই නිකා දෙක තුනේම මහාන වෙච්ච හින්දා මට කතා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම සියන්න එකායේ වික්ෂුන් වහන්සේ නමක්. ඊට පස්සේ භාවනා කරන්න මම දැන් සාමාන්‍ය නිකායේ මහාන වෙලා ඉන්නවා. ඒ නිසා මට දෙකේම කතා කරන්න පුළුවන්. පුදුම මානක්කාර මිනිස්සු ඉන්නේ. මට සියන්න එකායේ හිටපු නායක හාමුදුරු බැන වැදිලා තරහා ගිහිල්ලා මූට මෙහෙ තමයි ඉන්න බැරි වුණේ කියලා මාව එලෝගත්තා. මුසියන් එකයි හැමදෙරු ඊළඟට තියන්නේ එකයි පස්සට ගියාම ඒ දැනගන්න උන්වහන්සේ නේ යහය උස්සනවා වගේ උස්සනවා. මොකටද මේ ඇවිස්සුනේ? රාමඤ්ඤනිකායේ මහණ වුණාට කියලා රාමඤ්ඤනිකායේ මහණ වුණා භාවනා කරන්න කියලා මෙහෙ තමයි ඉන්න බැරි වුණේ කියලා බැන්නා. කොච්චර තරහ ගියාද කියනවනම් වෙවුල වෙවුල විසිකැත්තක් තරම් හැරමිටියක් ගහන් දුවතුල ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. මොනවද මේ වෙලා තියෙන්නේ නේද? අපේ හිත හදාගෙන නෑ දියුණු කළා නැති එක තමයි ඔය තියෙන්නේ කියන්නේ. ඒ නිසා අපි සෑහෙන දියුණුවෙන් ඔබේ හිතේ මේ දුර්වලකම් තියෙනවනම් ඔබ එවැනි කෙනෙක් නොවෙන්න. දුර්වල අදහස් එනකොට ධර්මයෙන් ඒව සෝදන්න. ගෙදර මේසෙ කිලිටි වෙන හැම මොහොතකම ඔබ රෙදි කෑල්ලක් තියාගෙන ඉන්නව. ගෙදර මේසෙ පිරිසුදු කරගන්න. ගෙදර මිදුල කිලිටි වෙනකොට ඔබ ඉදලක් තියාගෙන ඉන්න මිදුල අතු ගන්න. ගෙදර කොස්සක් තියාගෙන ඉන්නෝ ගේ ඇතුළට පිරිසුදු කරන්න. ඇඟ අපිරිසුදු වෙනකොට අපි තියාගෙන ඉන්නෝ කොස්සක් සබන් කෑල්ලක් ඒත් තියාගෙන ඉන්නෝ ඇඟ අතුල්ලල නාගන්න. ඔබ හිත අතුල්ලල නාන්නේ නැද්ද? හිත මිදුල වගේ පිරිසුදු කරන්නේ නැද්ද? හිත ගේ වගේ පිරිසුදු කරන්නේ නැද්ද? එහෙමනම් හිතත් අර වගේ පිරිසුදු කරන්න ඕනේ. ඔබේ අපිරිසුදුකම ඔබ තේරුම් ගන්න, ඔබ අපිරිසුදු නම් ඔබ දවනවා, වේදනාවට පත් කරනවා, දුකට පත් කරනවා. ඔබ පිරිසුදු නම් ඔබව එයින් සනසනවා, ඔබ සහනයට පත් කරනවා. මෙන්න මේ පිරිසුදු කරන මාර්ගයට තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. දැකීම පිරිසුදු කරනවා, සංකල්පය පිරිසුදු කරනවා, වචනය පිරිසුදු කරනවා. නේද? ඒ වගේම අපේ අනිකුත් සියලුම ධර්මතා අපි පිරිසුදු කරගෙන යන්න ඕන. ක්‍රියාව පිරිසුදු කරන්න ඕන, ජීවිතය පිරිසුදු කරන්න ඕන, උත්සාහය පිරිසුදු කරගන්න ඕන, සමාධිය පිරිසුදු කරගන්න ඕන, සිහිය පිරිසුදු කරගන්න ඕන. මේ හැම දෙයක්ම තියෙන්නේ පින්නතුරු පිරිසුදු කර ගැනීම පිණිස, පවිත්‍රතාවයේ පිණිස. සද්ධර්මයේ තියෙන්නේ ආත්මය පවිත්‍ර කර ගැනීම පිණිස. ඇයි පවිත්‍ර කරගත්තාම එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන්නේ. ප්‍රිය ඇසින් බලන්න පුළුවන්, ප්‍රිය මනසින් බලන්න පුළුවන්, ප්‍රිය ජීවිතයක් ගත කරන්න පුළුවන් ලස්සන ජීවිතයක් එයාට ලැබෙනවා. කුඹගත් ජීවිතයක් නෙමෙයි, ප්‍රිය මනාප ජීවිතයක් ලැබෙනවා. තමන්ට තමන් ප්‍රිය, තමන් අන් අයට ප්‍රිය ජීවිතයක් ලැබෙනවා. ඒ ආදර්ශය හැම කෙනාටම සුවපත් බවක් ගෙනල්ලා දෙනවා. එහෙම නැතු එක පාරට අපිට දකින්න නිවනක් නෑ පිළිතුරු. මෙන්න මේ විදිහට පුරුදු කරන කෙනාගේ ජීවිතේ තමයි සද්ධර්ම අවබෝධයට පත් කරන්නේ. තවත් පැහැදිලි කරගන්න ඕන මේ විදිහට ප්‍රිය කරගන්න මේක ලේසි නෑ, කොහොමද කරන්න ඕන කියලා. පින්තුනේ අපේ සිතුවිලි ආකාර දෙකකට මූලික වශයෙන් කාලයත් කෙටි නිසා මම කියලා දෙන්නම්. මෙන්න මෙහිම සිතුවිලි කොටාස දෙකකට ගමන් කරනවා. එකක් තමයි මමත්වය කියන පැත්තට බර වෙලා පවතින සිතුවිලි පද්ධතිය. තව සිතුවිලි පද්ධතියක් තියෙනවා මමත්වයෙන් තොර කියන පැත්තට බර වෙච්ච සිතුවිලි පද්ධතියක් තියෙනවා. එහෙම නැත්නම් තවත් ආකාරයකින් කියොත් අවිද්‍යාවට, එහෙම නැත්නම් විද්‍යාවට, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය, එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක. මමත්වයෙන් තොර වෙන පැත්තට සහ මමත්වයෙන් යුක්ත පැත්තට. යෝනිසෝ මනසිකාරය හොඳ පැත්තටත් අයෝනිසෝ මනසිකාරය නරක පැත්තටත් පවතින විදිය මේ Taman තේරුම් කරගන්නට ඕන. මමත්වයට බරව කිසි දෙයක් ප්‍රගුණ කරන්න එපා. මමත්වයෙන් තොරව දන් දෙන්න. අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියනවනේ නේද? මමත්වයෙන් තොරව දන් දෙන්න. මමත්වයෙන් තොරව කතා කරන්න. මමත්වයෙන් තොරව පවතින්න. මමත්වයෙන් තොරව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ජීවිතේ සැනසෙලිදායකයි. මමත්වයෙන් තොරව සිතිවිලි ක්‍රියාත්මක කරවන්න. ජීවිතේ සැනසෙලිදායකයි, සාර්ථකයි. මමත්වයෙන් තොරව පරිත්‍යාග කරන්න. හිත ඇතුලේ මේ හිත ඇතුලේ තියෙන තණ්හා මාන දිට්ඨි කියන ඒවා පිටින් නෙමෙයි, පිටින්න ඉතින් සුදුමුණු ගාගෙන ඉන්න බැරිය. අර ගැඹුරු ආධ්‍යාත්මයේ තුල තියෙන ක්ලේශ ගති, කෙලෙසන ගති බලන්න ඕන. ගොඩක් දෙනෙකුට ඒ ආධ්‍යාත්මයට කිමි දෙන්න බෑ. ඒ කියන්නේ නුවණ මදි. ඒ කියන්නේ අපි විදුලි පන්දමේ ටෝච් එකේ එළිය මදි නම් ගොඩක් දුරට වදින්නේ නෑනේ ඒක. ළඟ වදින්නේ. එළිය පේන්නේ. විදුලි පන්දමේ එළිය හොඳ නම් තමයි ගොඩාක් දුරට පේන්නේ, දුර ඉන්න කෙනෙක් දුර තියෙන දෙයක් අපිට දකින්න පුළුවන්. ආන්න ඒ වගේ තමන්ගේ මේ ප්‍රඥාව නැමැති ආලෝකය, විදර්ශනා ඥානයේ නැමැති ඒ ආලෝකයේ ගුණය පින්නතුනේ හරිම ආලෝකමත් වෙන්න ඕන. හරිම අවදීන් සෙත් තියෙන්න ඕන. එහෙම අවදීන් තිබුණොත් තමයි පින්නතුනේ තමන්ගේ ආධ්‍යාත්මයෙන් තමන්ට විනිවිද පේන්නේ මේ දුර්වලකම් තියෙනවායි කියලා. ඒ දුර්වලකම් තමන්ට සෝදලා දාන්න පුළුවන්. විවෘත කරලා ගන්න පුළුවන්. අපි අපේ පිළිතුරු නෙමේ ලෝකයේ තුල බලාපොරොත්තු වෙන්න ඕන ස්වභාව ධර්මයේ විසින් අපිට ලබා දෙන පිළිතුරු. සෝබා දහමෙන් අහන්න හැමදේම ගිහිල්ලා සෝබා දහම උත්තර දෙයි. ඔබ ඉන්න ඉඩමට ගිහිල්ලා අහන්න මෙහෙම. මේ ඉඩම මං වගේම මගේ කියලා හිතාගෙන මේ ඉඩමේ ඉඳලා කී දෙනෙක් මේ වියාද කියලා මහ පොළොවෙන් අහලා බලන්න. මොකද දෙන උත්තරේ? පින්නතුනි කෝටි 100කට වඩා ওই ඉඩම ওই කොටස මගේ කියලා හිතාගෙන ඉඳලා ওই ඉඩමේ මිය ගියා මිනිස්සු. ඊළඟට ආයි ප්‍රශ්නයක් අහන්න. මේ ඉඩමම මේ කොටසම මගේ කියලා හිතාගෙන අනාගතේ තව කී දෙනෙක් ජීවත් වෙලා මෙතන මැරෙලයිද කියලා අහන්න. මොකද දෙන උත්තරේ? තවත් කෝටි 100 ගාන මිනිස්සු මෙතනම ජීවත් වෙලා මැරෙලයි කියයි. මේ වගේ ශරීර කූඩු මේ මහ පොළොව තුල මම කියලා තදින් අල්ලගෙන වෛරය, ක්‍රෝධය, ද්වේෂය, ඉරිසියාව, මානය මේ වැරදි දේවල් ඇති කරගෙන අනුන්ට අයහපත ආදී කරගෙන එහෙම නැත්තම් මේ මමත්වයේ රැවටීමෙන් රැවටිලා මං වගේ මේ වගේ දුර්වලකම් ටිකක් හරි තියෙන ටිකක් හොඳ හරි දුර්වලකම් ටිකක් තියෙන මිනිස්සු කී දෙනෙක් මේ මහ පොළොව මත පස්සේ නැද්ද? ප්‍රමාණයිනේ ප්‍රමාණයි අප්‍රමාණයි. දැන් තේරෙනව නේද අපේ සිතුවිලි රටාව ගලාගෙන යන තැන්වල තියෙන දුර්වලකම්? තදින් හිතෙන් අල්ලන් තිබුණ නම් ඔන්න ওই ටික අහනකොටම හිතෙන් අතෑරලා ඉවරයි ඉඩම. මේක තමයි විදර්ශනාව කියන්නේ. තරහ ගන්නකොට ගොඩාක් දෙනෙකුට දෙන්න හොඳ උපදේශයක්, කෙටි උපදේශයක් දෙන්න ලාභයක් ලැබෙන විදිහට තරහ ගන්න. අලාභ වෙන විදිහට තරහ ගන්න එපා. තේනනේ? ලාභයක් ලැබෙන විදිහට තරහ ගන්න. ලාභයක් ලැබෙන විදිහට තරහ ගන්න කියලා කිව්වහම කවුරුත් තරහ ගන්න වෙන්නේ නැහැ. මොකද හේතුව තරහ ගැනීමෙන් අලාභ සිද්ධ වෙන නිසා. කෙන්ටි ගත්තොත් එීම අලාභ වෙන නිසා. ලාභයක් ලැබෙන විදිහට තරහ ගන්න කියන්නේ ඒකයි. දැන් මේ කතාවෙන් අපි සම්පූර්ණයෙන් මතක් කළේ පින්නතුනි, ලෝභය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්නයි දේශනාව කරේ. බුදු පියාණන් වහන්සේ සද්ධර්ම දේශනයක් කියලා මතක් කරන්නේ ලෝභය දුරු කරන දෙයකට, ද්වේෂය දුරු කරන දෙයකටමයි. හොඳයි, දැන් දහම් ගැටලු තියෙනවා නම් අහන්නත් අවස්ථාව තියෙනවා. වරදකට සමාව ලැබෙන්නේ මං ඒ වරද ආයි ඒ වරද ආයි කරන්නේ නැහැ කියලා අදිස්ථානිකව. වරදක් බවට පත් වෙන්නේ කොහොමද කියන්නේ? දෙයක් වරදක් බවට පත් වෙන්න තමන්ට අහිත පිණිස, අනර්ථයේ පිණිස පවතින දෙයක් වෙන්න ඕන. අනුන්ට අහිත පිණිස, අනර්ථයේ පිණිස පවතින්න ඕන දෙයක් වෙන්න ඕන. තේරුණානේ? ඔබ අහලා තියෙනවද අර එක ගංගාවකින් එගොඩ වෙන්න ගියාම උරුන්නාංශේ ගෝලයයි මෙහා පැත්තේ හිටිය තරුණ වියේ ගෑනු ළමයි. ඒ ගෑනු ළමයා ගඟෙන් මෙහා පැත්තේ ඉද්දි මගේ සීලය රැක ගන්න ඕන කියලා අර ස්වාමීන් වහන්සේ ගුරුන්නාංශේ දෙන්න පමණක් එගොඩ වෙලා ගියා නම් තමයි එතන වරද. තේරුණානේ? එහෙම කියන මනසක් නැහැනේ මහරෑ වෙච්ච වෙලාවේ මේ ළමයා මේ පැත්තේ කොටිය කනවනේ. ඈ එහෙමනම් එතෙන්දි වරද මොකද්ද? මේ ආසාහන අනුකම්පාවක් නැතුව මේ ළමයා මමගේ ශික්ෂාව රැක ගන්න කියලා දාලා ගියා නම් තමයි වරද. ඉතින් අර ගෝල නම හොඳ ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙක් මොකද කරේ? අර ගෑනු ළමයාවත් පොඩි ළමෙක් වඩාගෙන අරගෙන එහා පැත්තට එක් කරන් ගියා. ඉතින් ලොකු හාමුදුරුවෝ කිව්වා මේ නරක වැඩක් කරේ පොඩි උන්වහන්සේ. අර ගෑනු ළමෙක් නේද අරගෙන ගියේ එහා වඩාගෙන. මේ පොඩි හාමුදුරුවෝ මම නම් ඒ ගෑනු ළමයා ගං යූරි තියලා ආවේ සාමිනේ. මං ඒ ළමයා ගිය දිහාවත් දන්නෙත් නෑ, කවුද කියලා දන්නෙත් නෑ, ආයේ පිළිබඳව මට සිතුවිලි පහළ වෙන්නෙත් නෑ. මං ඒ ළමයා ගං ඉවුරෙම තියලයි ආවේ කිව්වා. ලොකු හාමුදුරුව තාම අරන් එනවා කෝ කර තියාගෙන. ඉතින් අපි ශික්ෂණය අන්ධ භාවයෙන් කවදාවත් ගන්න හොඳ නෑ. දැන් ඇත්ත කියන්න ඕන කියලා මෝඩකමට ඔය තියෙන දකින දකින ඒවා කී කියා ගියාම මොකද වෙන්නේ? පව් පිරෙනවා. වචනේ පාවිච්චි කරන්න ඕන යම් කිසි තැනක සංසිඳීමක් ඇති වෙන විදියට, සහනයක් ඇති වෙන විදියට. ඇත්ත කියනවායි කියලා එහෙම කියන්න හොඳ නැහැ. එහෙම කිව්වොත් එහෙම ප්‍රශ්නේ තියෙනවා, ගැටලුවක් තියෙනවා. එතකොට දැන් මේ ජනගේ ජීවිත දෙකක් හානි වෙන තැනක ගිහිල්ලා ඔබ ඇත්ත කියන්න ඕනද? ඒ කියපු ගම ඒ අලෝ දෙන්න ගහගෙන මැරෙනවානේ. නිකමට අර එහා පැත්තේ යාළුව කියනවා මම ඔයාට හොඳ පාඩමක් උගන්වන්න මෙතන යනකොට මං අල්ල ගන්නම් කියලා කිව්වම නේද? ඒක ගිහලා අනිත් කෙනාට කියපු ගමන් අනිත් කෙනාත් රෙදි වෙලා ආවිල දෙන්න කෝලහලට එනවා. දැන් තේරෙනවා නේද? නේද? මොනවා හරි දෙයක් දැක්කහම පාරේ ගිහිල්ලා ඉවර වෙලා නේද? අරේට අහම හැඩ කළා, තා පොඩ්ඩක් රස කළා කිව්වොත් එන්නේ. ඉතින් ශික්ෂණය කියන එක අපි අතිශයින්ම ගැටලුවක් ඇති නොවෙන්නට භාවිතා කරන්න යදීලා තියෙන. එහෙම නැතු ගැටලු හදාගන්නට නෙමෙයි තියෙන්නේ. ඒ වගේම වැරදි කර කර නැවත සමාදන් වෙන්නත් නෙමෙයි. චේතනාව පිහිටවලා, අකුසලයේ පිහිටවලා, වරදේ පිහිටවලා යමක් කරයිද කියයිද ඒක තමන්ගේ කරත්ති වාගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ට වද දෙනවයි කියලා ධම්මපදයේ සඳහන් වෙනෝනේ මුලින්ම. නේද? පවකර කරත්ත රෝධ පස්සෙන් එන්නා වාගේ ගුණාගේ විල්ල තමන්ට වද දෙනවා මනසට. පවකලා නම් ඒක හිත දන්නේ. දැන් ළමයෙකුට කවුරු හරි කෙනෙක් පහර දෙනවා දකින්න මේ වැටෙන් එහා පැත්තේ අපි. ඒ අම්මා ගහන්නේ. ඒතකොට මෙහා පැත්තේ ඉඳගෙන කල්පනා කරන බලන්න අර ගෑණි යක්ෂ ගෑණි අර ළමයව කණ්ඩ හදනවනේ කියලා කියනවා මෙහිඳා. නමුත් ඇත්තෙම ඒ අම්මගේ හෘද සාක්ෂිය තමයි දන්නේ මේ ළමයා එක්ක පොල් ගෙඩියක් හරි හොරකම් කරගෙන ඇවිල්ලා. එහෙම නැත්නම් මේ ළමයා සිගරට්ටුවක් හරි මොකක් හරි පානය කළා මේ ළමයා වරදෙන් නිවැරදි කර ගැනීම සඳහා කරුණාවෙන් තලන්නේ. එතකොට ඒක වරදක්ද? ඒක වරදක් නෙමෙයි. නමුත් පිටගෙනාට පේන ස්වરૂපයේ ඒකයි. එනිසා ඒ ස්වરૂපයෙන් නෙමෙයි චේතනාවෙන් තමයි පවපින හැමතිස්සෙම හැදෙන්නේ. වරද නිවැරද බව හැදෙන්නේ චේතනාවෙන්. එනිසා අපි කෙනෙක් දිහා බලන්න ඕන චේතනාව මොන තරම් පිරිසුදුද කියලා. එහෙමනම් අපි හුදු බාහිර ශික්ෂණ රාමුවක නොවේ ජීවත් විය යුත්තේ. චේතනාව පදනම් හරි වැරදි තෝරගන්න තැනින් අපි ඉන්න ඕන. තේරුණානේ? එතනින් අපි ජීවත් වෙන්න ඕන. හැමතිස්සෙම අපේ චේතනාව හොඳට පිළිහෙලද නරකට පිළිහෙලද බලන්න ඕන. මම පොඩි කතාවක් කියන්නම්. තාජ්මහා විහාරයක ඒ පන්සලට මම අර කලින් කිව්වා වගේ පන්සලේ සියන්නිකායි පන්සලේ නායක හමුදුර හම්බෙන්න අඳාගෙන මිනිස්සෙක් ආවා බෑගෑපත්ත රුපියල් 3-400ක් වගේ පොඩි මුදලක් තියාගෙන. ඇවිල්ලා මේ සමා වෙන්න සාමීන් වහන්සේ කියලා මුදලක් තිබ්බා නායක හමුදුරගේ මෙහෙම ටීපොල් කුඩි. තිබ්බාම නායක හමුදුර හෙවම මොකටද මේ මුදල කියලා. නායක හමුදුරන් කිව්වා සමා වෙන්න සාමීන් වහන්සේ මම වරදක් තමයි කරේ ඒකට සමා වෙන්න කිව්වා. මොකද්ද කියලා හෙවම. මන් දවසක් මේ ටවුන් එකට ආව කිව්වා. රෑ වුණා කිව්වා බස් එකක් තිබුණ නැහැ කිව්වා. හොඳටම බඩ කිමෙ වුණා කිව්වා. තියෙන සල්ලි වලින් කෑව කිව්වා. බස් එකේ යන්න සල්ලි නැහැ කිව්වා. මම අර පාරයිනේ පන්සලේ තිබුණු පොල් ගහට නැගලා පොල් ගෙඩි 15ක් විතර කඩනවා කිව්වා. මේට 3-4 මාසයකට කලින් කිව්වා. ඉතින් මං කඩන වෙලාවෙම හිතාගත්ත කිව්වා මේක පන්සලට මේ සල්ලි ඉදින් දෙනවා මම කියලා. ආයි කවදක හරි. ඉතින් මම රුපියල් 350 400ක් ඒ පොල් ටිකට ගත්තා. අරගෙන මම ගමන ගියා. ඒකේ සල්ලි කිව්වා. ඈ ඉතින් ඊට පස්සේ ඉතින් දැන් නායක හම්බෙන්න මොකුත් කියන්න බෑ මේ වලසියට. හොරෙන් පොල් ගැඩුවා කියලා බනින්නක් බෑ. ගෙනල්ලා දීපු එකට මොකුත් කියන්නක් බෑ. ආ හොඳයි හොඳයි. ආයි ඔය පොල් ගස් වල ගැඩපඩ ගන්න නැතුව මේ පන්සලට ආව නම් ගියක් හරි දෙනවනේ කිව්වා. මාරයෝ කිලා ඩයිපොලොංගු කරනවනේ කියලා. ඉතින් ආන්න බලන්න මේ හොරගම ඇතුලේ තිබුණු ධර්මය. එයා ඒක කරගෙන යද්දි එයාගේ හිත ඇතුලේ තිබුණ මම මේ කායි නායක හඳුරට ගෙනල්ලා දෙනවා කියලා. බලන්න දැහැමි හොරෙක්. නේද? දැහැමි හොරෙක්. නැහැ නේ හොරෙක්. සම්මුතිවාදයෙන්ම බලන්න එපා මං කියුවනේ. චේතනාවෙන් බලන්න. සංඝ සතු දේ වෙන්න පුළුවන්, නැති දේ වෙන්න පුළුවන්, බුද්ධ පාත්‍රය වෙන්න පුළුවන්. ඒක හොර ඉදින් ගන්න නැතුව බඩගින්නට ගෑවොත් සංසිද්ධ වෙන්නේ. පෙරණි නේ. ඒ නිසා සාංගික දේ වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි අර බාහිර සම්මුතිවාදයෙන් බලන්න එපා. සම්මුතිවාදය බුදුදහම නෙමෙයි. බුදුදහම චේතනාහම් භික්කවේ කම්මම් වදාමි. කුසල කර්මය වෙන්නේ අකුසල කර්මය වෙන්නේ චේතනානු රූපිකවයි. බුදුහාමුදුරගේ පාත්‍රයෙන් දැන් වළඳුවත් කමන්නේ චේතනාව හොඳනම්. සම්මුතිවාදයෙන් බලන්න එපා. දැන් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ සිවුරු බිම පාගල පයින් පාගල සෝදනෝ දැක්කා. අනිකුත් භික්ෂුන් වහන්සේලා චෝදනා කරා කියලා බුද්ධ චීවරේ පයින් පාගල සෝදන්නේ කිව්වා. බුදුරජාණන්සේ කිව්වා ස්වාමීනි මම ඉතා ගෞරවයේ බව ඔබ වහන්සේ දන්නවා, බුදුරජාණන්සේ දන්නවා, මම කුණු යවන්න තමයි තේරුම්පන්නේ. පයින් පාගල හොදර දෙදී කුණු යවන්න තමයි කිව්වා බුද්ධ චීවරේ නේද. ඉතින් මේ ආනන්ද හවුදරෝ ඉතින් හොදර පයින් පාගල සෝදනා ලේචිත. ඉතින් චේතනාවේ කිසිම වරදක් නෑ. ඉතාම දයාපන්නයි, ඉතාම කරුණාවන්තයි, ඉතාම බුදුරජාණන්සේට බොහෝම ආදරේ. යාර චේතනාව නරක තීටි නෑ. හැබැයි චේතනාව නරකට පිහිටලා දැන් ලේසෙලෙව්ව දෙන්නේ බුදුහාමුදුරන්. එක්කෙනෙක් දේවදත්ත, අනිත් එක්කෙනෙක් ජීවක. ජීවක සෙලවුලේ ප්‍රමාණය වැඩි දේවදත්තට වඩා. නමුත් ජීවක අපාය ගියාද නෑ. චේතනාව වලපය. අවසරයි ස්වාමීනි මේ තැලිච්ච ලේ ටික යවන්න ඕන. යවලා අලුත් ලේ යන කම්ම ලේ යවලා ඊට පස්සේ මෙතෙන්ද බෙහෙත් බඳින්න ඕන කියලා අර තැලිච්ච ඇඟිල්ලේ තියෙන තැලිච්ච කුණු වෙච්ච ලේ ඔක්කොම යවුවා. යවල බෙහෙත් දැන්දාම දැවිල්ලයි. නමුත් ඒ දැවිල්ල දුන්නේ ඔක්කොම දුන්නේ දයාවෙන්. සුවය හොඳ කරන්න. අරයාගේ චේතනාව නරක් කළා නිය පොත්ත කඩලා ගියා, ඇඟිල්ල තැලුණා. ඒකෙන් මේ වෙනකොටත් අවීචි මහා නරකේ මහා කෑගහ දුක් විඳිනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකම්ම එයා බුද්ධාන්තරයක් වෙනකම්ම එන්නේ නැහැ. ඒ තරම් විලාප දෙදී අර සංවේගය පළ කරමින් අනන්ත දුකකට පත් වෙනවා. චේතනාව වරදට පිටවල කිසි දෙයක් කරන්න එපා. විශේෂයෙන් ආර්ය උපවාදය, විශේෂයෙන් මේ ශාසනික ධර්ම, විශේෂයෙන් සැබෑ ගුණවතුන්ට තමන්ට මේ පිටින් පේන රාමුව තුලින් බලලා කෙනෙක් දිහා වෛරයෙන්, ක්‍රෝධයෙන්, දයාව, අකරුණාවෙන් වැඩ කරන්න එපා. මොකද හේතුව තමන් නොදැනුවත්වම හරි ඒ තුලින් තමන්ට අනර්ථයක් සිද්ධ වුණොත් පසුතැවෙන්නට කරුණ තියාගන්න එපා. විශේෂයෙන් මව්පියන් කෙරෙහි කටයුතු කරද්දී, ස්වාමීන් වහන්සේලා කටයුතු කරද්දී, ආර්ය ධර්මයේ ගමන් කරන අය පිළිබඳව කටයුතු කරද්දී තමන් හොඳටම චේතනාව පාරිශුද්ධත්වයට පත් කරගෙන කටයුතු කරන්නට ඕන. තේරුණා නේද? චේතනාව පිරිසිදු කරගන්නට ඕන. එහෙම පැහැදිලිව තමයි කටයුතු කරන්න ඕන. කාටත් අවඩක් වෙන්න, අනර්ථයක් වෙන්න කියලා කිසි දෙයක් කියන්නේ කරන්නේ නෑ. මේ චේතනාවෙන් මේ දේ මේ දෙයින් එයාට අනර්ථයක් වෙනවා කියලා පේනවනම් එවැනි දේවල් අපි කරන්නේ නෑ. එවැනි දේවල් අපි කියන්නේ නෑ. අනර්ථයක් පිරිස බලපාන දෙයක් කිව්වොත් එමේ ඒ හරහා යම් කිසි අනර්ථයක් සිදු වුණු තැන ඒ හරහා වේදනාව තමන්ට එනවා කවදාවත්. එනිසා තමන්ගේ චේතනා පාරිශුද්ධත්වය අනිවාර්යෙන් බලන්න. ඒ තුලින් තමයි බුදු බාහිර තියෙන පැනවීම නිසා නෙමෙයි කුසලය අකුසලය ඇති වෙන්නේ කියන හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් කරගන්න. ඒකනේ. එහෙම නැතුව අරදක් වෙන්නේ නැහැ. දැන් මාරු වෙලා ඇත්තටම දන්නේ නැති කමට සරප්පු දෙක දාය යන කට්ටිය නැද්ද? මේක අකුසලයක් වෙන්නේ කවදාද? හිතාමතා චේතනා පිහිටවල කරොත් උතරවා. තාමනෝද දැනගන්න තියෙන එකට පිළිතුරු හම්බුණානේ ගොඩන්නේ ඇතිනේ. තාමනෝද දැනගන්න ඕනේ. මේ ආත්මෙම සෝවාන් වෙන්න බැරිද? එහෙනම් රස තියෙනවනේ පුළුවන්. ධර්මයේ තියෙද්දි ඒක බෑ කියලා කියනවනම් අපි ශාසනේ බුදුහාමුදුරන්ගේ පුත්‍රයෝ නේ, මෙහෙම වැඩක් නැහැ නේ, මේ පන්දල් ටික ඔක්කොම වහලා දාන්න තියෙන්නේ. ඒක යමේ බෑ කියනවනම් මේ පන්දල් වැඩක් නැහැ, වහලා දාන්න. ඒක පුළුවන්. ඒ ශාසන ධර්මයේ ඒ ඉලක්කය සපුරා ගන්නට තමයි අපි මේ සියලු දෙනාම ඇවිල්ලා තියෙන්නේ. පුළුවන්. දිරියෙන් උත්සාහ කරන්න. ඔබේ මමත්වයේ සම්පූර්ණයෙන් දිය කළා හරින සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඔබ එදාට සද්ධර්මය අවබෝධ කරගන්න. මමත්වය දිය කරලා දාන්න. මමත්වය දිය කරන්න නම් විවෘත මනසක් වෙන්න ඕන. ධර්මයට මනස විවෘත කරන්න ඕන. අකාලික දෙස බලන්න ඕන. අවේදීත දෙස බලන්න ඕන. නිරෝධයේ දෙසම බලන්න ඕන. ඔබ නිරෝධයේ දෙස බලාගෙන ඉන්න තරමට, අකාලිකත්වයේ දෙස බලාගෙන ඉන්න තරමට, අවේදී තත්වයේ දිහා බලාගෙන ඉන්න තරමට පින්නතුනේ, ඒ කියන්නේ ඔබේ මනස ඔබ විවෘතව තබනවා. විවෘතව තබන තරමට ඔබේ මනස පින්නතුනේ හරියට අර අවුෙන් තියපු අයිස් කැටයක් වගේ ඔබේ මමත්වයේ දිය වෙලා යනවා. මේ විවෘත නැති කමනේ තියෙන්නේ මිනිස්සුන්ගේ මමත්වය. විවෘත නැහැ. මමත්වයේ පුද්දල විවෘත නැහැ. ඒ කියන්නේ එයා හරි හැමතිස්සෙම. මම හරි. යාට වැරදි පෙන්නලා දෙන්නත් බෑ. මමත්වයෙන් ඉන්න පුජ්‍යලාට වරදක් පෙන්නලා දෙන්න හරි අමාරුයි. එයා හරි කියලා හිතනවා. ඒ නිසා පින්නතුනේ විවෘත වූ මනසක් ඔබ තුළ ඇති කරගන්නට ඕන. විවෘත මනසින් කටයුතු කරන්න ඕන. ධර්මයේ උපයෝගී කරගන්න ඕන. ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ, මාර්ගයේ ටිකෙන් ටික ටිකෙන් ටික දැනගන්නවා වගේ. දැන් අපි ටිකක් දුර සංඥා ටිකක් දුන්නා. අපි ටිකක් දුර ඒ සංඥාවෙන් ආවා. අපිට සංඥාවෙන් එන්න බැරි කොටසක් ටිකක් තිබුණා. මාර්ගයේ ටිකක් අපහැදිලි වෙයි කියලා. ඒතකොට ඒකට අපි මගට එක්කෙනෙක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන එයා පස්සේ ගියා. ආන් මේ වගේ තමයි මේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය දැක්ක කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් ලබා ගන්නවා. ඔබ තනියෙන්ම ගෙදර ඉඳගෙන මහන්සි වෙනවා මහන්සි වෙනවා ටිකක් ඒ ගමම්මගේ යන්න. මේ මෑණින් වහන්සේලාත් එහෙම අවුරුදු මං හිතන්නේ 10කට විතර ඉස්සෙල්ලා මාව දැක්කා. වෙන හාමුදුරු කෙනෙක් හොයාගෙන යන්න ගිහිල්ලා මේ නිකම් පන්සලට ආවේ වැරදිලා. ඇවිල්ලා නිකම් පාරක් අහගෙන ගිහිල්ලා පොඩි පොතක් අරගෙන ගියා. මේ මෑණින් වහන්සේලා මේ ප්‍රකාශ කළා. ඒ දවස්වල ඒ පොත බැලුවම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා තියලා. ඉතින් වෙන වෙන භාවනාවල් ප්‍රගුණ කරමින් ඒ කටයුතු කරමින් ඉඳලා ආයෙ ওই පොත අරගෙන කියවලා. එහෙම කියවනකොට ටිකක් හරපද්ධතියක් දැනුණා. ඊට පස්සේ බණ ධර්ම ටිකක් අහන්න ගැඹුරින් යමු වුණාට පස්සේ තේරුම් ගියා මෙන්න අපි හොයන ධර්මය, මෙන්න අපි පත් වෙන්න ඕන තැන, මෙන්න අපි අවබෝධ කරගන්න ඕන ධර්මය කියලා. ඊට පස්සේ ධර්ම මාර්ගයේ වඩාගෙන යනකොට ඔන්න සුවයක් සතුටක් ලැබුණා. ඉතින් අද මගේ ගුරු සාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගුරුවරයා මම වෙන්නේ නැති. ඒ නිසා එන්නේ නැති. එහෙම නැතුව මේ මම ගුරුවරයා හැටියට මේ මහන කරලා ඒව දියුරුන් දීලා නැහැ. ඈ ධර්ම මාර්ගයේ ගුරුවරයා හැටියට දැනෙනවා ඇති. ඉතින් ඔබටත් ඒක කවදක හරි දැනේවි. මෙහෙම ධර්ම මාර්ගයක් තියෙනවා. අපි මේක දියුණු කරගන්න ඕන කියලා. මොකද හේතුව ඉපදුණු මනුෂ්‍යත්වයේ තුල උසල් දහම් කරනවා වගේම විශේෂයෙන් අපි අවබෝධ කරගත යුතු මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙනම පින්නතුනේ ඇස් දෙක පියා ගන්න ඕන පූර්ණත්වයට පත් වෙච්ච මිනිස්සෙක් හැටියට. නැත්තම් වැඩක් තියෙනවද පින්නතු? පූර්ණත්වයට පත් වෙච්ච මිනිස්සෙක් හැටියට මම මේ ජීවිතේ ඵලදායි ජීවිතයක් බවට මම පත් කරගත්තා. මම සාර්ථකයි. මම ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා කියන අභිමානයෙන් ඔබ කවදක හරි මේ මහ පොළොවේ මිය යන්න. එහෙම නැත්තම් සතෙක් වගේ මිය යන්න එපා. උත්තරීතර මිනිස්සෙක් ආර්ය ශ්‍රාවකෙක් හැටියට මේ යන්න, හැඩ ගැහෙන්න, ලෑස්ති වෙන්න, හොඳට දූවිලි පිහදාලා අත් දෙක ගසලා සෝදගෙන ඇඳුම් පැළඳුම් මැදගෙන හදා ගන්න. දැන් කොහොමද ආර්ය මාර්ගය තුළ ගමන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය? සද්ධර්මයේ කල්යාණ මිත්‍රත්වයේ ඇසුරු කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, යෝනිසෝ මනසිකාරයේ දෙන්න, ධම්මානුගම ප්‍රතිපත්තියේ හෙවත් ඒ ධර්ම කරුණවලට තමන්ගේ ජීවිතේ ගලප ගන්න හැම මොහොතකම මහන්සි වෙන. ඕක තමයි තියෙන ධර්ම මාර්ගය යන්න තියෙන දේ. පැහැදිලිනේ. ඊළඟට ඒ ගැඹුරු ධර්ම කරුණු නොතේරෙන තැන් කිසිවක් අතහරින්න එපා. ඒ නොතේරෙන තැන්වල තියෙන්නේ අපිට හිතන්න අවකාශය. නොතේරෙන තැන්වල හිතන්න අවකාශය තියෙන ඒ හිතන හැම මොහොතකම ඔබේ විදර්ශනා ප්‍රඥාව ගොඩනැගෙනවා. විදර්ශනා ප්‍රඥාවෙන් සියල්ල අනිත්‍ය කොට දකින්න තැනයි සත්‍ය අවබෝධ කරගන්නේ. අනිත්‍යයි කියලා කියන්නේ කැඩෙනවට බිඳෙනවට විනාශ වෙනවට පමණක් නෙමෙයි. අනිත්‍යයි කියලා කියන්නේ ඔබේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අල්ලගෙන ඉන්න එකෙන් නිදහස් වෙන එකට. ඔබ සංඥාව නිත්‍ය කොට නියමයක් කොට ගත්තොත් සංඥාව අල්ලගත්තොත් ඒක තමයි නිත්‍ය. රූපයක් නියම කොට ගත්තොත් ඒක තමයි නිත්‍ය. වේදනාව නියම කොට ගත්තොත් ඒක තමයි නිත්‍ය. විඥානයේ නියම කොට ගත්තොත් ඒක තමයි නිත්‍ය පිළිතුරේ. මෙන්න මේ නියත කර නොගැනීම, අල්ලා නොගැනීම තමන්ගේ ආධ්‍යාත්මය. එහෙම නැත්නම් මමත්වයට බර නොවීම. නියතය කියන්නේ මමත්වය. අනිත්‍යය කියලා කියන්නේ මමත්වයේ දුරු වීම. අනිත්‍යයි කියන දේ පිළිතුරේ ශූන්‍යයි. අනිත්‍යයි කියන දේ ශූන්‍යයි. අනිත්‍යයි කියන දේ තුල ශූන්‍යතාවයක් නැහැ. අනිත්‍යය කියන දේ තුල ශූන්‍යතාවයක් නැහැ. එහෙනම් මොනවද තියෙන්නේ? අනිත්‍යය කියන දේ තුල තියෙන දෙයක් හොයන්න එපා. අනිත්‍යය කියන දේ තුල සියලු සංස්කාරකයන්ගේ නිදහස් වූ ස්වභාවයක්ම අපි බලාපොරොත්තු වෙන්න ඕන. අනිත්‍ය තුල මොනවද තියෙන්න බෑ. තියෙනවනම් ඒක නිට්ටය. දැන් ඔය ගැඹුරු කරුණ තේරෙනවද? තේරෙන්නේ නැහැ නේද මේක පාඩ. තේරෙන්නේ නැත්නම් නැවත නැවත ශ්‍රවණය කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත යෝනිසෝ මනසිකාරය දෙන්නයි ඔබට තියෙන්නේ. ඔය වගේ තේරෙන්නේ නැති කරුණු 10ක් කිව්වොත් මාව එපා වෙනවා. හැබැයි එවැනි 10ක් කියන්නේ නැතුව පින්නතොන්ට මේක අවබෝධ කරන්නත් බෑ. ඔබ මේ ගමම්මග යන්න ඕන. අපි කන්ද පෙන්නනවා. ඔබ කන්ද මුදුනට නැගින්න ඕන. ඔබේ වීරිය, ඔබේ උත්සාහය, ඔබේ සතර සම්‍යප්ප්‍රදානයන් වඩ아가න ඔබ ඉස්සරහට යන්න ඕන. තේරුණානේ? දිගින් දිගටම සද්ධර්මයේ යෙදෙන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරාම යම් කිසි මෝහත් කිරීමක් යම් කිසි අවදියක් මේ මොහොතේදී පින්නතුන්ගේ ජීවිතවල ඇති කළා කියන එකයි කියන්න තියෙන්නේ. ඒ දහම් සෝය පින්නතුන්ට ලබන්න වාසනාව භාග්‍ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම දෙනාටම තෙරුවන් සරණයි.